విమలవీర దిశానాయక్.
గారు కార్యసభ సభాపతిముని అద ఇతా వెదగత్ యోజనావక్ అనుకుమార్ దిశానాయక్ గారు మంత్రితుమా మీ సభావట ఇదిరిపత్ కల్ల తీయను. సంస్కృతిక కళావ సాహిత్య నిష్పాదనే వెళదామ కృషికారు మీ సీలదే ఐటీవెన్నే సంస్కృతికేన సందర్భై తులట అబే అపి మేరట ఇతిహాసే ఇందలా సంస్కృతి అపి నిర్వచనే కల్ల తీయన్నే ఇతామ పటు విధియట ఎసా సంస్కృతి కళావట సాహిత్యట ఎమ నెత్తం చిత్రపటియట నాట్యట ఇవగ దగ్గర సీమా కర్లై తీయని అబే సంస్కృతి అను సమస్తే రటక నిష్పాదనే వెళదామ కళావ నీత్య కృషికర్మే మే సియల్లై సమస్తే తమై ఈబి టైలర్ గే నిర్వచన అనువ తిన పులుల్మ నిర్వచన సా ఎమ ఆండువక కాలమ అప్పుడు పేనదే తమై మే సంస్కృతిక కటయుతు కేనక తుంగని శ్రేణియట పత్తెలా తీయను. అద శ్రీలంకావే రాజ్య సాహిత్య సమ్మానుల ప్రవర్తన దినే హెబై శ్రీలంకావే మే సంబంధం తీయన సాహిత్య సంబంధం తీయన సాహిత్య అనుమండలేట మేక పవత్తండ విరియాక్ నే అదేక పవత్తాన్ని సంస్కృతిక డిపార్ట్మెంట్వే విశేష ఉపదేశన మండలియాక్ మగే తోట సంస్కృతికే క్యాల్యులేటర్ కడలా దెపెత్తట తుంపెత్తట బెదిలా ఒలువ జపాన్ కంద జర్మన్ కకుల్ ఇటాలి కియన మన హెమదాయమ కియన మే కథావ అనువ అద సాహిత్య ఉత్సవ పవత్తండ సాహిత్య అనుమండలేట పులువంకమక్ నతి తత్వ్యత్తుల కొలంబట కొట్టువెచ్చ అతం మీనియా ఉగతుం బుద్ధిమతుం కళాకారువన్ కియన అయ మేరట వివిధ నిర్వచన దెమిన్ తీయనో మేరట మొకద్దో వెనసకట భాజనే ఉన్నాయి కియలా తీయనో హెబై ఏవగే తత్వ్యత్తుల మేరట దరువ మరణేక కుడు వికుణనేక ఏమ నెత్తం మత్తన్ పానయ కరన్నన్ మే సియల్ల వర్ధనయక్ సిద్ధ వెచ్చి అపి ఉదంగణమిన్ ఇన్నవా మే ఇతామ సీమిత కొలంబట కొడు వెచ్చ తమన్ ఈనియా బుద్ధిమతుంగై కియన పిరిసక్ విసిన్ యమ్ యమ్ నిర్వచన దెమిన్ తీయనో. ఎదకొట పౌగ్య నాట్య ఉత్సవ పాత్రను రాజ్య నాట్య ఉత్సవ పాత్రను కొట ఎదన వేదికావే నాట్యకారు విరోధావకి ఇన్నవా నాట్య అనుమండలేట నాట్య పవత్తండ ముదల్ నహ నాట్య అనుమండలేట శ్రీలంకావే రాజ్య నాట్యముల పవత్తండ ముదల్ నహ ఎదకొట కళాకారు ఎదనకి ఇల్లా ఉద్ఘోషణే కరినవా. ఇక్కడ మేక తమాయి రటే సామాన్య తత్తే మమ అపి ఉదయదల ఆగటి అపే అనుకుమార్ దిశానాయక మంత్రుమాగే కథావ బహుమ సారగర్భాయి కథావ ఇది మా రోగే లక్షణ ఒక్కమ కీవా రోగి తత్తే కీవా హెబై మే రోగ నిదాని అపి హోయన్ నోన మమ మేరటే హిటపు యమ్ కాలయ నగిన పరాతే హిటపు అధ్యాపన ఎమతివర విద్యట మట కేంద తీయన్నే మే సియల్ల బెందీ తీయన్నే అధ్యాపనే అద రటే కోయారి గియోత్ దియల్లక్ నగడ గియోత్ హీల్ లెవనక్ నగడ గియోత్ సుందర తనక్ నగడ గియోత్ ఎతన బత్కాల దారా ఏమనెత్తం అరక్కు బీల బోతాల బీచుకెళ్ళా కొలితీం ప్లాస్టిక్ కొలి ఏతన్ పిరిల తీయన్ అపి తండ దన్నతి జాతి అక్బాట బత్తెలా తీయను మహా పారే హెమదామ మినిస్సు మెరణవా పారే అండ దన్నతి జాతి అక్బాట బత్తెలా తీయన్ వెసిగిలియకడ గియోత్ పొదు వెసిగిలి గియోత్ ఏ వెసిగిలిడు అన్న బాయ కాటవత్ వెసిగిలి అంట దన్నతి జాతి యొక్క అవి నిర్మాణే కరమిన్ తీయన్ ఎనిసా మే సియల్ అధ్యాపనయా బెదిక్క మూలిక కారణయక్ అద నవీన తాక్షణే మెవలం వస్తే సుందరు సౌందర్య బిలీమక్ అది దరువే అనుంగే దుఃఖ బెదాగన్న అనుంగే దుఃఖేది ఆట కందులక్కున సౌందర్యాత్మక దరువెక్ అప్పుడు భీకరన్న బెరివేలా తీయనవా హెమ కినామ కల్పనా కరణ అధ్యాపనే అను వివాహ సమత్కిరీమే క్రియావళి అక్కియ వివాహ సాతి అతే దీనవా హతరస్ కొలయ హతర పంతికాంబరయ హతరస్ అధ్యాపనయ వివాహ సాతికి అరగని ఇన్నవా వివాహ సమత్ జీవితే అసమత్ దరువ మే బీకల తెనిసా మే సంస్కృతి కళావే కడావేటి మూలిక కారణ ఎలా తీనే మే అధ్యాపనే హమోమ మే సభా ఇందగన ఎలీన కథా కరణ వివాహ ప్రతిఫలయ గన ఇస్కోల గొడనగిల్ల గన డెస్పుటు గన ගුරුවරයා ගැන අද ගුරුවරු කී දෙනෙකුට විඳීමක් තියෙනවද කියවීමක් තියෙනවද කියලා අපි අහන්න කැමතියි. ඒ නිසා අධ්‍යාපනය වෙනස් නොකර කවර හෝ ජාතික මට්ටමේ වැඩගත් වෙනස්කමක් කරන්න මේ රටට පුළුවන්කමක් වෙයි කියලා මං කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අනකාගේ දුක්ඛ දෝමනස්යන් ත අසංවේදී වෙන මනුසතුන්ගේ කියන දෙපාසතුන් නිෂ්පාදනය කරන මේ අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස් කරන්නේ නැතුව අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යහපත් රටක් සංස්කෘතියක් හදන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි කලාකරුවෝ ගැන කතා කරනවා, සාහිත්‍යකරුවෝ ගැන කතා කරනවා. හැබැයි මේ රටේ සාහිත්‍යකරුවෙකුට යම් ග්‍රන්ථයක් නිර්මාණය කළාට පස්සේ ඔහුට ලැබෙන්නේ ඒ පොතේ අලවියෙන් 10% කොටසක් පමණයි. 10% අනුපාතයක්. එතකොට පොත් වෙළඳාම් කරන වෙළඳ මහත්තයා නැත්නම් ව්‍යාපාරිකයන්ට ලැබෙනවා 40% මුදල. එතකොට නිර්මාණකරුවට ලැබෙන්නේ 10%යි වෙළඳාම් කරන පුජ්‍යරට ලැබෙනවා 40%. එතකොට එවැනි තත්ත්වයක් තුළදී නිර්මාණකරුවෙක්ගේ අයිතිය කුමක්ද? එතකොට මේක කොයි ආණ්ඩුවෙන් හරි මේ ආණ්ඩුවෙන් හරි සංස්කෘතික ඇමතිතුමා මෙතන නැහැ. සංස්කෘතික ඇමතිවරු කීප දෙනෙක්ම ඉන්නවා බෙදිලා ගිහිල්ලා. ඒ කවුරුත් මෙතන වකිලෙක් නැහැ මේ සභාවේ. මේ සභාවට මම කතා කරමින් ඉන්නේ. ඒ නිසා කරුණා කරලා මේ වෙනස්කම අපි ඇති කරන්න ඕන. නිර්මාණ කරුවාට 10%යි පොත් විකුණන පුද්ගලයාට 40%යි පොතේ අලවියේ එන ආදායම. ඒක කොහොමද නිර්මාණකරුවෙක් පවතින්නේ? ඒ නිසා ඔහුගේ අභිමානය ගෞරවය. දැන් මේ දවස්වල පොත් ප්‍රදර්ශනේ තියෙනවා නැත්නම් පොත් කොළඹ පොත් ප්‍රදර්ශනේ පවත්වන්න මේ මාසේ පටන් ගන්නවා. හැබැයි මෙතනට ගියොත් එමේ කිනකගේ ඇඟේ හැප්පෙනවා. අති විශාල ජනගහනයක් ඉන්නවා. පොත් කියවන්නට වැඩි එන්නේ සමහරට පොත්වල ගණන් අහලා එතන තියෙන තෝස කඩෙන් කොත්තර රොටි කඩෙන් කොත්තුවක් කාලා යන්නේ. ඒ නිසා පොත් බලන්නන් ඉන්නවා. පොත් කියවීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුල නැහැ. ඒකට හේතුව වෙන්නේ පාසල් අධ්‍යාපනයේ කාරණේ විඳීමක් නැති සුන්දර සෞන්දර්ය දර්ශනයක් හැඟීමක් නැති පරපුරක් අපි බිහි කරමින් ඉන්න අපි ඔක්කොම වෘත්තිය අභිමුඛ පාඨමාලා සඳහා අධ්‍යාපන යොමු කරන්න හදන්නේ. අපි කතා කරමින් ඉන්නේ තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ දරුවෙක් හදන්න. හැබැයි මනුස්සකම් ඇති දෙපාසතෙක් නොවන දරුවෙක් අධ්‍යාපනයෙන් හදන තාක්කල් මේ වෙනස්කම අපිට කරන්න පුළුවන් කමක් නැහැ. දැන් සමාජලට කියන්නේ සල්ලි නැහැ කියලා. දැන් අපි ගත්තොත් පෞගේ යුගයේදී අපිට එල්ලෙච්ච චෝදනා තමයි එතනෝල් කාර්යෙන් අපි උදව් කරුවා. එතනෝල් කාර්යෝ කවුද? උඩුකාරයෝ කවුද? රාජපක්ෂ රජිමේ කියලා එහෙමයි කිව්වේ. හැබැයි මේ ආණ්ඩුව අද ශ්‍රී ලංකාවට ගෙන්වන එතනෝල් ලීටරයකින් රුපියල් 200ක් අය කරපු බද්ද අද රුපියල් 10 දක්වා අඩු කරලා තියෙනවා. ආණ්ඩුව මේකෙන් විතරක් පාඩු ලබනවා රුපියල් කෝටි 1800ක්. හැබැයි නාට්‍ය උල්ල කරන්න සල්ලි නැහැ. සාහිත්‍ය උල්ල කරන්න මේ සාහිත්‍ය අනුමණ්ඩලයට මැදිහත් වීමක් නැහැ. හැබැයි එතනෝල් කාර්යංගේ ආනයනය කරන එතනෝල් ලීටරයකින් රුපියල් 200 රුපියල් 10 දක්වා බද්ද අඩු කරලා තියෙනවා. රටේ සංස්කෘතියට කලාවට අදාළ දෙයට වෙන්කරන්න මුදල් නැහැ. ඒක තමයි යථාර්ථය මේ ආණ්ඩුවේ. හැබැයි ඔවුන් එදා දින 100 වැඩසටහනින් අලුත් රටක් හදන්න
ජැකි ලක්කි ජයවර්ධන ටු ද චේර්.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
හොඳයි. ගරු මුරාසන රුඩ මන්ත්‍රීතුමනි, එනිසා මේ ඛේද වාචකය නිවැරදි කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා ඇතයි කියලා මම බලාපොරොත්තු වාගත වෙනවා. සංස්කෘතික ඇමතිතුමා නැති වුණත් ඊළඟට අපේ සාල මැද්දට රූප පෙට්ටියෙන් හැමදාම අද ගේනමින් කියන්නේ ටෙලිනාට්‍ය කොයිද? ඉන්දියාවේ පෞගිය කාලෙම ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ කොරියන් කරනට ලක් කරලා තිබුණා. ඒ කාලේ පෞගිය කාලේ මම දැක්කාර සුජාත දියණි ටෙලිනාට්‍ය පෙන්නකොට මේ රටේ ගෑනු ළමයි කොණ්ඩේ බීරුවේ සුජාත දියණිය වගේ අර ලොකු පොල් කට්ටක් වගේ පොල් කටු ඇඳක් වගේ එකක් කොණ්ඩේ ගහගෙන ගියා. එතකොට අපි අනුකරණය කරන්න මේ ශ්‍රී ලංකාවේ මේ දේශීය සංස්කෘතිය ගැන කතා කරන අය ඒ අනුකරණය කරමින් කියන්නේ මොකක්ද? මොකක්ද අනුකරණය කරමින් තියෙන්නේ? අපි ඇඳාට රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවට ගියොත් එහෙම සාලේ මැද්ද මොකද්ද තියෙන්නේ? කොහේ හරි ඉන්දියාවේ නැත්තම් කොරියාවේ මධ්‍යම පාන්තික පවුලක ඕපාදූප ටිකක්. ඕපාදූප ටිකක්. මේ ඕපාදූප නරඹලා මේ චින්තනයේ පළල් වෙයිද? රසඥානයේ දියුණු වෙයිද? එහෙම නැත්නම් සොඳුරු විඳීමක් ඇති කර ගන්න පුළුවන් ජීවන දෘෂ්ටියක් ඇති වෙයිද? එහෙම නැත්නම් ඥාන මණ්ඩලේ පුළුල් වෙයිද? එනිසා මේ ලාභදායි කොරියන් කරණයක්, ඉන්දියානු කරණයක්, ටෙලිනාට්‍ය කරණයක් ඉවත් කර යුතුයි කියලා මං ඉල්ලා සිටිනවා. එනිසා මෙතනදී කවුරු හරි වගේ කියොත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලියත් අඩපණ වෙයි. දඬුමත් පානය වගේ, එහෙම නැත්නම් බෝගල සෞන්දිරිස් වගේ, මාතලා සටන වගේ, හිදි ඉක්කංකරේ වගේ ඒ අපූර්ව නිර්මාණශීලී ගුණාංගයන් සහිත අපූර්ව සෞන්දර්යාත්මක ජීවිත ඥානයක් සම්පාදනය කළ හැකි ඒ උත්තුංග කලා නිර්මාණයන් අද බිහිනවන තැනටපත් වෙලා තියෙනවා. කොරියන් කරණයයි ඉන්දියානු කරණයයි නිසා හිටා ටෙලිනාට්‍ය කරන්නේ ඉතිහාසය අපි ගත්තොත් 1940 ගණන්වල, 50 ගණන්වල, 60 ගණන්වල සිනමාව මේ තත්ත්වයට පත් වෙලා තිබුණා. ඒක යම් ප්‍රමාණයක් මිදුණත් අද සිනමා ශාලා වලට මොකද වෙලා තියෙන්නේ? සිනමා ශාලා පැයෙන් පැයට දවසින් දවසට පොඩි වෙමින් තියෙනවා. කෑල්ලෙන් කෑල්ල වෙන ව්‍යාපාරට යනවා. පොත් විකුණන තැන්වල මත් විකුණන්න පටන් අරන් තියෙනවා. එහෙම නැත්නම් මත්පැන් විකුණන්න පටන් ගන්න පොත් කඩ මත්පැන් කඩ වෙනකොට පොත් කඩ මස් කඩ වෙනකොට කොහොමද මේ රටේ සෞන්දර්යාත්මක ඥානයක් පුළුල් වෙන්නේ? එහෙම නැත්නම් විදීමේ ශක්තියක් දිනු වෙන්නේ? එහෙම නැත්නම් කියවීමේ ශක්තිය වැඩි දිනු වෙන්නේ? අපි අතගත්තොත් එහෙම ගුරුවරයා පවා කියවන්නේ නැහැ. සාහිත්‍යයේ කීමක් ඔවුන්ට නැහැ. ඒක හේතුව ටිකේ තියෙනවා. අපි ගීතයක් ගත්තොත් එහෙම මේ ගීතයේ නිර්මාණශීලී ගුණය ගැන කවුද හිතන්නේ? අපිට අද මේ නව තාක්ෂණික මෙවලම් ඔස්සේ තාක්ෂණික ක්‍රියාවලිය ඔස්සේ බොහෝ ගායකෝ බිහි වෙනවා. හැබැයි මතකිටින ගීතයක් කවියක් අපිට මතකිටින ගීතයක් කවියක් නැති තරම් එක්තරම් අපි මොහොදින්බෙගේ ගීතයක්, එහෙම නැත්නම් රුක්මනී දේවී ගීතයක්, මිල්ටන් පෙරේරා ජෝතිපාලගේ එම් එස් ප්‍රනාන්දු කියලා මේවා අපි කියවනවා, අපිට ඇහෙනවා, අපි හිමින් හිමින් මුමුණන්නේ ඒ ගීත. හැබැයි අලුත් ගීත මම ගීපද මම අහගෙන ගීතයක් එනවා. අර මේ මම අහනවා නෙමෙයි අහුනමට පත්තර පිටුමක ඔතලා තිබුණා කියලා ගීතයක් කියනවා. මං හිතුවා පහම් භාගයක් කරද්ද කියලා පත්තර පිටුවල බා ප්‍රේමේ ප්‍රේමේ පත්තර පිටු ඔතලා තියෙන. ඒකට මේක තමයි නූතන සාහිත්‍යයේ ගීත සාහිත්‍යයේ විදීම. ඒ නිසා මේක විවේචනය කළා බෑ. මේක රෝග ලක්ෂණයි කතා කළා බෑ. රෝග නිදාන රෝග නිදාන ගැන අපි විසුමක් ගිය යුතුයි. බරපතලම කාරණේ කරුණා කරලා අධ්‍යාපන ඇමතුමා කියන හොඳයි. ගුරු පුහුණුවේ වෙනසක් ඇති කරන්න, මේ ලෝකය වෙනස් කරන්න ඕන නම් අධ්‍යාපනය වෙනස් කරන්න අපි ලැහැත්වෙමු. එහෙම නැත්නම් කවදාවත් මේ ඛේදවාචකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අර සෙවුමිනි සේල් ලදරියේගේ මරණය අපි ඇති වෙන්න වික්කා. මේ රටේ සියලු මාධ්‍ය මේ ගැන කතා කරා. උද්ඝෝෂණ තිබුණා. දැන් දරුව මරන්නේ නැද්ද? දැන් දරුව මරන්නේ නැද්ද? පෞගේ කාලේ අපිට තිබුණ චෝදනා මත්ද්‍රව්‍ය, මත්කුඩු, එහෙම නැත්නම් එතනෝල්, මේ සියලු දේ අපේ උඩ දාලා තිබුණේ. දැන් එතනෝල් නැද්ද? දැන් මත්ද්‍රව්‍ය නැද්ද? දැන් මත්කුඩු අල්ලන්නේ නැද්ද? කේරළ ගංජා අල්ලන්නේ නැද්ද? ඒ සියල්ල අද ඉදටත් එදාටත් වැඩිය ඉතා පළල් විදියට පුළුල් විදියට මේ රටේ සිද්ධ වෙනවා. ඒ නිසා කරුණා කරලා අපි සංස්කෘතිය ගැන කතා කරලා, කලාව ගැන කතා කරලා වැඩක් නැහැ. නාට්‍ය අනුමණ්ඩලයට නාට්‍ය උත්සවය කරන්න බැරි නම්, සාහිත්‍ය අනුමණ්ඩලයට සාහිත්‍ය උත්සවය කරන්න බැරි නම්, එතකොට මේ ආණ්ඩුව කුමක් කරමින් සිටින්නේද සංස්කෘතිය සහ කලාව වෙනුවෙන්? එදා දිනසීය වැඩසටහනට ඉදිරිපත් කරපු යෝජනා පොරොන්දු කොහෙන්? කොහෙන්? අපේ මේ මන්ත්‍රීතුමා අයියෙන් hina වෙනවා. හැබැයි මම මේ කියන දේ හොඳට මතක තියාගෙන අද වැඩි දෙනෙක් දෙමව්පියෝ කල්පනා කරන්නේ සාලේ මැද්දට ඇවිල්ලා අර ස්ටාස් මේ ස්ටාස් සුපර් ස්ටාස් කරන්න දරුවෝ යහපත් මිනිස්සුයෝ කරන්න නෙමෙයි, යහපත් දර්ශනයක් ඇති ජීවන දෘෂ්ටියක් ඇති දරුවෙක් හදන්න නෙමෙයි, ස්ටාස් හදන්න තමයි මේ රටේ ජනතා කල්පනා. ඒ කියන්නේ මාධ්‍ය ඔස්සේ උදේනන් රැවණකන් සුපර්ස්ටාර්ස්ලා වෙන්න තමයි චින්තනයේ සපයන්නේ ජනතාවට. ඒ නිසා කරුණා කරලා අපි සියලු දෙනාම සාහිත්‍ය කරුවා වෙනුවෙන් සාහිත්‍ය නිර්මාණ කරුවාට ලැබෙන 10% වෙනුවට අඩුතරමක 25% දක්වා වැඩි කරන්න අපිට බැරි නා. නාට්‍ය මණ්ඩලයේ අනුමණ්ඩලයට නාට්‍ය උත්සවය කරන්න බැරි නා. එතකොට සාහිත්‍ය අනුමණ්ඩලයට සාහිත්‍ය උත්සව කරන්න බැරි නා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන වල දෙන අද වගේ දවසක රාජ්‍ය සාහිත්‍ය උත්සවය පවත්වන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ විශේෂ උපදේශන මණ්ඩලයක් මගින් එතා සාහිත්‍ය අනුමණ්ඩලයට කුමක්ද සිදු වුණේ, නාට්‍ය අනුමණ්ඩලයට මොකක්ද සිදු වුණේ, කලාවට මොකක්ද වෙන්නේ කියලා, සංස්කෘතියට මොකක්ද වෙන්නේ කියලා අපි හිතලා බලමු කියලා යෝජනා කරමින් මම හිතන බොහොම ස්තුතියි.
ගරු එස්.එම්. මරික්කාන් මන්තුමා.
මුල අසනාවුඩේ මන්ත්‍රීතුමනි, ඔබතුමාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. කලාව යනු සංවේදනාව හා මනෝභාව ආමන්ත්‍රණය කරන මූලිකාංග දැනුවත්ව පිළිවෙලකට සකස් කරන ක්‍රමවේදය කියන ක්‍රියාවලිය අපි ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. දැන් මේ වගේ වැදගත් මාතෘකාවකදීත් දේශපාලන පාට පක්ෂ කණ්ණාඩි වලින් බලලා සමහර උදවිය කතා කිරීම ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරන ගමන් කලාවේ ඉතිහාසය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම ඈත අතීතයේදී අපේ මහා දාග වෙහෙර විහාරස්ථාන හදන්න පිණිස කැටයම් කලාව, ඒ වගේම චිත්‍ර කලාව යොදාගත්තු ආකාරය දිහා බැලුවහම අපේ කලාවේ ඉතිහාසය මැනවින් විදහාපානවා. ඒ එක්කම සඳකඩ පහණ, ඉසුරුමුණිය, ඇම්බැක්කේ ලී කැටයම්, සීග්‍ර චිත්‍ර, දඹුලි විහාර වගේ සිතුවම් තිවංක පිළිමේවල තියෙන චිත්‍ර කලාව තුළින් ලංකාවේ සංස්කෘතිය පෝෂණය වෙච්ච ආකාරයත් අපට අවබෝධ කරගන්න පුළුවන්. පසුකාලීනව විශේෂයෙන්ම 1800 පමණ පිලිප්පු සිඤ්ඤේ මහත්මයා නාඩගම් කලාව ගෙනල්ලා අපේ කලාව පෝෂණය කරා. ඒ හරහා පෙන්වුව කලාව කියන්නේ එකතන පල්වෙන දෙයක් නොවන වගට. ඉන් පසුව ජෝන් ද සිල්වා මහත්මයාගේ මැදිහත් වීමෙන් නූර්ති කලාවත් වේදිකා නාට්‍යයත් ගෙනල්ලා කලාව තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා 1870 පමණ පොඩිසිරිනා ගුරුන්නාන්සේ තුමාගේ මූලිකත්වෙන් රූකඩ නාට්‍ය කලාව ලංකාවට ඇවිල්ලා තවත් කලාවේ තවත් පැතිකඩක් විවෘත වෙන්න පටන් ගත්තා. ඉන් අනතුරු විශේෂයෙන්ම 1906 ග්‍රැමෆෝන් සංගීතයේ පැමිණීමත් එක්ක ගීත කලාව ස්ථානගත වන්න පටන් ගත්තා අපේ රට ඇතුළේද. ඊට පස්සේ විශේෂයෙන්ම 1925 රේඩියෝන් සිලෝන් වල පැමිණීම, ඒ එක්කම 1947 පළවෙනි චිත්‍රපටයේ කඩවුණු පොරොන්දුවත් එක්ක සිනමා කලාව ලංකාව තුළ එන්නට පටන් ගත්තා. එහෙම ඇවිල්ලා ස්වාධීන රූපවාහිනී 1979 මේ විවේචනය කරන මහත්තුරුන්ගේ විවේචනය කරද්දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ තමයි ස්වාධීන රූපවාහිනී ඇවිල්ලා ටෙලිනාට්‍ය කලාව මූලිකව ආරම්භ වෙන පටන් ගත්තා. ජාතික රූපවාහිනී ආරම්භ 1983 පැමිණීමත් එක්ක දිමුතුමුදු ටෙලිනාට්‍ය. මෙන්න මේ ආකාරයට විවිධ පැතිකඩවලින් විවිධ ආරවල් වලින් ලංකාවේ කලාව ඉස්සරහට දියුණුවේගෙන එද්දී අද වෙනකොට සැබෑ ලෙසම අනුර කුමාර දිසානායක මැතිතුමා යෝජනා කරව පරිදි අපි පිළිගන්න ඕන කවර පක්ෂයක හිටියත් අපේ රටේ කලාව ඉස්සරහට ගිහිල්ලා නැහැ. කලාවේ අනාගතය පිළිබඳව විශාල අවධානමක් තියෙනවා. කලාවේ හිරවීම පිළිබඳව අපට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. මෙන්න මෙහෙම වුණේ ඇයිද කියන කාරණේ අපි විශේෂයෙන්ම බලන්න ඕනේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් සිනමා කලාව සහ සංගීත කලාව ගත්තහම තාක්ෂණීය දියුණුවත් එක්ක ඒකට අනුගත විදියට අපි අනුගත වුණාද කියන එක බලන්න ඕනේ. අපිට මතකයි විශේෂයෙන්ම ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ මහා යෝධයෝ 3 හිටියා. ආනන්ද සමරකෝන් මහත්මයාත්, ඒ වගේම සුනිල් ශාන්ත සහ පණ්ඩිත අමරදේව මහත්මරු. දැන් ආනන්ද සමරකෝන් මහත්මයා ස්වතන්ත්‍ර ගීත කලාවක් නිර්මාණය කරනකොට සුනිල් ශාන්ත මහත්මයා එදා වැළලී යන්න ගිය සංගීත කලාව ගොඩදාන උත්සාහ කරා. නමුත් ඒ ඌනපූරණය උන් දෙදෙනාටම කරන්න බැරි වෙනකොට පණ්ඩිත අමරදේවයන් ඇවිල්ලා තමයි අපටම අනන්‍යතාවයක් සහිත දේශීය සංගීත කලාවක් නිර්මාණය කරලා ඉස්සරහට ගෙනිච්චා. හැබැයි ඉන් පස්සේ අපට ඒ ආරට සංගීත කලාව දිනු කරන්න පුළුවන් වුණාද කියන ගැටලුව තියෙනවා. අමරදේව මහත්මයාගෙන් පස්සේ බිහිවෙච්ච ආචාර්ය වික්‍රත්නායක, නන්දා මාලිනී, විශාරද සුනිල් එදිරිසිංහ මහත්තරුන් සැලකියුතු ප්‍රමාණයක් ඉදිරියට ගියත් අද මේ කාලයේ වර්තමානයේ වෙනකොට එහෙම චරිත, එහෙම නිර්මාණ බිහි කරන්න පුළුවන් පුද්ගලයා ඉන්නවද, එහෙම නිර්මාණ බිහි වෙනවද කියලා ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම කසුන් කල්හාර කියන ගායකයා යම් ප්‍රමාණයක උත්සාහ ගත්තත් අපේ සංගීත කලාව විශේෂයෙන්ම සිංහල ගීකෙත මියදන්න පටන් අරගත්තේ ඒ නිර්මාණ බිහි වෙනවන වකවානුවක් නිර්මාණය වීමත් එක්ක. මම හිතන්නේ විශේෂයෙන්ම මේකට රාජ්‍ය ප්‍රතිපත්තියක් වගේම රාජ්‍ය අනුග්‍රහයක් එක්ක යම් කිසියම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. පෞගිය කාලේ දශක විශේෂයෙන්ම මිලේනියම් කියන සංකල්පයත් එක්ක මුදල් තියෙන අය මේ සංගීත ශාස්ත්‍රයට ඇවිල්ලා කොණ්ඩේ ජෙල් කරලා ලොකු ඩෙනිමක් දාලා
තමන්ට කැමති විදිහ සින්දු ටිකක් ලියලා නැත්නම් මොන හරි කුණුහරුපයක් ලියලා තමන්ට ඕන විදිහට මියුසික් වීඩියෝ එකක් කරගෙන නිර්මාණ බවට ඒව පත් කරලා අද වෙනකොට මියුසික් වීඩියෝ සම්මාන උළෙලක් තියෙන තත්වයකට පත්වීම මං හිතන්නේ අපේ රටේ සංගීතයේ විශාල අභාග්‍යයක්. සිනමාව පැත්තෙන් ගත්තහම අනිත් පැත්තෙන් සිනමා ශාලා ඒ කාලේ 279ක් තිබ්බ 1983 විතර. අද වෙනකොට ඒක 150කට අඩු වෙලා තියෙනවා. මොකද හේතුව ඩිජිටල් කරන නොවීම. දැන් තාම පණතේ තියෙන්නේ මොකද්ද? මිලිමීටර් 35 සෙලෝලයිට් චිත්‍රපට සම්බන්ධව පණ තියෙන්නේ. මේ පණතවත් පෞගිය අවුරුදු 20ක් තිස්සේ මේ රට ආණ්ඩු කරපු කාටවත් වෙනස් කරන්න බැල්ලා තියෙනවා. දැන් නිකන් හරි බොම්බායි වල තියෙන සෙලෝලයිට් සංස්කරණ මධ්‍යස්ථාන නැතුණත් ලංකා චිත්‍රපට කර්මාන්ත ඉවරයි. සම්පූර්ණයෙන්ම මියදෙනවා. ඉතින් ඒ නිසා අද රුපියල් 150ක් 80ක් පමණ වියදම් කරලා සිනමා ශාලාව ඩිජිටල්කරණය කරන්න පුළුවන්. එහෙම රාජ්‍ය මැදිහත් වීමක් අනුග්‍රහයක් ලැබිය යුතුයි. රජයට ප්‍රතිපත්ති මේ වශයෙන් චිත්‍රපටි පාලනය කරන්න චිත්‍රපටි නිෂ්පාදනය කරන්න මැදිහත් වෙන්න බැරි වුණාට චිත්‍රපටි කර්මාන්තයේ පුනරුදය සඳහා මැදිහත් වීමක් ලබා දීමේ හැකියාව මම හිතන්නේ තියෙනවා. අපි සංස්කෘතික කටයුතු ඇමතුමාගේ අවධානයට ඒ කාරණේ අපි යොමු කරන්න කැමතියි. මොකද හේතුව විශේෂයෙන්ම මේ ඩිජිටල් කරණයට නොගියොත් ලංකා චිත්‍රපට ශාලා දෙකයි තියෙන්නේ. මේ ඩිජිටල් කරණයට නොගියොත් ලංකාවේ සිනමා කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඳුරු යුගයකට නිර්මාණය වෙන එක යන එක නවත්තන්න බෑ. ඒ අතරතුර මම මේක අවස්ථාවක් කරගන්නවා මෙවැනි බාධක ගැටලු ගණනාවක් තියෙද්දි ලංකාවේ සිනමාකරුවන් අන්තිම අවුරුදු 5 විතර ගත්තොත් විශාල උනන්දුවක් ගත්ත මේ කර්මාන්ත ඉස්සරහට ගෙන යන. එහෙමනම් රජයක් හැටියට අපට වගකීමක් තියෙනවා ඒ කර්මාන්තකරුවන් ගන්නා උත්සාහයට රාජ්‍ය මැදිහත් වීමකින්. මැදිහත් වීම කියන්නේ රජයෙන් අවශ්‍ය සහයෝගය ලබා දීලා උන්ව ඉස්සරහට ගෙන යන්නට. විශේෂයෙන්ම අපි දැක්කා දැන් මේ විමල විරදිසානාගේ මැතිතුමා ගෝ මේ ආණ්ඩුව මොනවද කරන්න කියලා. අපි නෙමෙයි මුකුත් කරලා නැත්තේ එතුමන්ලා. විශේෂයෙන්ම 2013 සැප්තැම්බර් මාසේ ඒකට හිටපු ඇමැතිතුමා ප්‍රකාශ කරා සිනමා ශාලා ඩිජිටල් කරනවා කියලා. ඊට පස්සේ 2014 පෙබරවාරි 19 වෙනිදා කලාකරුවෝ ඔක්කොම ගෙනල්ලා අරලීගහ මන්දිරට ලොකු රාත්‍රී භෝජන සංග්‍රහයක් දීලා පත්‍රයේ ලොකු දැන්වීමක් දැම්මා. ඔන්න අපි ලබන අවුරුද්දේ ඉඳලා සිනමා ශාලා සියල්ල ඩිජිටල් කරනවා කියලා. මේව තමයි රාජපක්ෂ සෝබන කියන්නේ. එතකොට සිනමාව වැළලුව අපිද? අපිද සිනමාව වැළලුවේ? ඉතින් ඒ නිසා අද සිනමාව දිනු කරන දේශපාලනයට ආපු කට්ටිය ඉන්නවා, කලාව දිනු කරන දේශපාලනයට ආපු කට්ටිය ඉන්නවා. පෞගේ ආණ්ඩුව තමයි එහෙම ගොඩක් හිටියේ. නමුත් ඔවුන් ඒක සිදු නොකිරීම පිළිබඳව අපි කනගාටු වෙන පමණක් නෙවෙයි වර්තමාන රජයටත් අපි යෝජනා කරනවා මේ කටයුතු අපි කරන්න ඕන. මොකද හේතුව කලාව පිළිබඳව සංස්කෘතිය පිළිබඳව අපට වගේම අනාගත සමාජයට වටිනාකමක් තේරෙන්නේ නැත්නම් අපට පැවැත්මකුත් නැහැ. අන්න ඒ නිසා අපි සංස්කෘතික ඇමතුමා ඉන්න වෙලාවේ එතුමා විවිධ වැඩපිළිවෙළ කිව්වා. මම කියන්නේ ඒ වැඩපිළිවෙළ ඵලදායී වැඩපිළිවෙළ බවට පත් කරන්න ඕන. මේ නිලධාරීන් හදන වැඩපිළිවෙළ අපි ඒක එහෙම් පිටි මරගෙන වැඩක් නැහැ. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙළ මහ පොළොවේ සාක්ෂාත් කරගන්න නම් ලංකා පුරා තියෙන සංස්කෘතික මධ්‍යස්ථාන පර්ෆෝමින් ආර්ට් සෙන්ටර් බවට පත් කරලා රජයේ අනුග්‍රහය ලබා දෙන්න ඕන. අනාගත පරණ පරපුරට මේ පිළිබඳව දැනුවත් වෙන්න, දැනුම ලබා ගන්න, පුහුණුව ලබන්න, විෂය ප්‍රගුණ කරගෙන ඉන් පස්සේ එහෙම කණ්ඩායමක් නිර්මාණය කරනවා නම් අපට මේ ශාස්ත්‍රයට පුහුණුවක් සහ දැනුමක් සහිත පිරිසක් බිහි කරලා මේ කලාවතාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි විශේෂයෙන්ම සංස්කෘතික ඇමතුමාට යෝජනා කරනවා අපේ රජයේ ප්‍රතිපත්ති අනුව ඒ කියන්නේ ගුවන් යානායෙන් නැති මත්තල ගුවන් තොටුපළ පෞද්ගලික අංශයත් එකතු වෙලා පවත්වාගෙන යනවා නම් අපි නැව්වෙන් නැති හම්බන්තොට වරාය අපි පවත්වාගෙන යනවා නම් ඒ වගේම රන්මිණිතන්න සිනමා ගම්මානයත් තාමත් රසිකයනෝ බලන්න චිත්‍රපටි කරනව අඩුයි. ඉතින් ඒ නිසා මේකත් දියුණු කරලා චිත්‍රපට නිෂ්පාදකයන්ට සහනදායී මිලට ඒ වගේම නූතන පහසුකම් සහිතව මේක ඉදිරියට ගෙන යන්න පුළුවන්. දැන් මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය කරනවා කොළඹින්ද පැයකමාරකින්. එතකොට ඒක විවෘත කරාම යන්න පුළුවන්. එතකොට ඒකට සරලන ආකාරයට පෞද්ගලික අංශයත් එකතුලා හරි රන්මිණිතන සිනමා ගම්මානය තවත් දියුණු කරන්න ඕන කියන එක තමයි මගේ ආකල්පය. මොකද හේතුව එහෙම නොවුනොත් මේක තවදුරටත් වාණිජකරණය වෙනවා. මේක තවදුරටත් මුදල් ඇති සමාජයක් මත පමණක් සීමා වන ක්‍රමයක් බවට පත් වෙනවා. අපි දැක්කා පෞගේ කාලේ ජාතික රූපවාහිනියේ එහෙම නැත්නම් ස්වාධීන රූපවාහිනියේ ටෙල් නාට්‍යයක් දාන්න 112,000 විතර අල්ලසක් දෙන්න ඕන, නැත්නම් ලිංගික අල්ලසක් දෙන්න ඕන. ඉතින් එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තිබ්බ රටක තමයි අපි මේ පෞගේ අවුරුද්දක ඇතුළත සිදුවලා තියෙන ක්‍රියාකලාපය ගැන කල්පනා කරන්න. අපි කල්පනා කරන්න ඕන මේ දැන් තියෙන තත්ත්වය මේ මාස 6කින් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු 20ක් තිස්සේ උදාහරණයක් විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩු කාලේ මේ චිත්‍රපටි බෙදා හැරීම පෞද්ගලික අංශයට ලබා දීම මම හිතන්නේ ඒ කාලේ කරපු සම්පූර්ණ වැරදි වැඩක්. ඒක නිසි නියාමණයකට යටත්ව කරා නම් අද සිනමා කර්මාන්තයට මේ තරම් කණගාටුදායක ඉරණමක් අත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් මට විනාඩියක් දෙන්න මම ඒ නිසා ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම ලංකාවේ ගීත කලාවට සහ සිනමා කලාවටවත් වේදිකා නාට්‍ය ගැන කතා කරන්න කැමති. විශේෂයෙන් මට මතකයි මම මාධ්‍යයේ ඉඳද්දී එවකට ඇමතිතුමියත් එක්ක වේදිකා නාට්‍ය උලක් කරන්න කතා කරාම ඔක්කොම සියලු දේවල් කරලා අන්තිමේදී එතුමියේ දුරකතන ඇමතුම මගේ හරියා බැලුවා මොකද හිටපු ජනාධිපතිතුම එපා කියලා කරන්න. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා වේදිකා නාට්‍ය ගැන මම ඊට වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් රාජ්‍ය අනුග්‍රහය සිනමාවේ ප්‍රවර්ධනයටත් ලංකාවේ සිංහල ගීත කලාව බේර ගැනීමටත් මැදිහත් වීම ඉතාම අත්‍යවශ්‍ය යුගයක ඉන්නේ. ඒ මැදිහත් වීම ලබා දෙනවා කියන්නේ පරණ හැමදාම ඉන්න ඇත්තක යෑම පමණක් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය ගර්භූමන් ලබා දීලා ඔවුන්ගේ විෂය දැනුම වර්තමාන පරම්පරාවටත් අනාගත පරම්පරාවට අද ලෝකයට ගැලපෙන පරිදි ලබා දීලා ඒ හරහා මේ ශාස්ත්‍රය ඉදිරියට ගෙන යන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යාංශයට අදාළ ආංශික කාරක සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ යෝජනා ටික ඒ අදාළ ආයතන වලට ලබා දීලා මහ පොළොවේ යථාර්ථයක් කරන වැඩපිළිවෙලක් ඔවුන් ලවා ක්‍රියාත්මක කරලා ඉදිරියට මේක ගෙනියන්න ඕන. ඒ සඳහා ලබන අයවැයෙන් අපි ඉල්ලා හිටිනවා මීට වඩා මුදල් ප්‍රතිපාදන මේ අදාළ ශාස්ත්‍රය ලබා දීලා මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න. පාරවල් හදනවා වගේම අනෙක් දේවල් හදනවා වගේම සංවර්ධනය කියනවා වගේම තාක්ෂණික විප්ලවය කරනවා වගේම ඊට සමගාමීව දේශීය අනන්‍යතාවය ප්‍රගුණ කිරීම සඳහා ඒ අවශ්‍ය මැදිහත් වීම මේ රජය විසින් ලබා දීලා කටයුතු කළ යුතුයි කියන එකයි මගේ ඉල්ලීම. මූලාසනාරු මන්ත්‍රී ඔබතුමාට බෙහෙම ස්තුතියි.
ස්තුතියි. හොනරබල් ડોક્ટર නලින්ද ජයතිස්ස.
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, අපේ රටේ කලාව, කලාකරුවන් සහ ජනතාවගේ රසවින්දනය පිළිබඳව අනුරසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවට යම් අදහස් දැක්වීමක් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. ඒ වගේම මේ මාතෘකාව එක අමාත්‍යංශයක් ඉලක්ක කරගෙන අපි විවාද කරන එකක් නෙමෙයි. ඍජුවම ගත්තොත් මේර ජනමාධ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ සංස්කෘතික අමාත්‍යංශය අයිති. ඒ අනුව මේ කතා කරන මාතෘකාවට අදාළ කැබිනට් ඇමතුරු 3 දෙනෙකුත් නියෝජ්‍ය ඇමතුරු 3 දෙනෙකුත් ඉන්නවා. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, සාහිත්‍ය සංගීත කලා විහිණං ෂාත් ෂාත් පුච්ච විසාන හීනං තෘණම් න කාදං නපි ජීවමානං තත්භාග දේහං පරමං පශූනං කියලා. මේ තේරුම තමයි සාහිත්‍ය සංගීතය වැනි කලාවක් නොදන්නා මනුෂ්‍යයා අන්තට්ටුවක් වලිගයක් නැති හරකෙක් වාගේය. ඔහු තනකොළ නොකනවා පමණි. ඒ තනකොළ නොකෑම තනකොළ කන හරකුන්ගේ වාසනාවක්ද කියලා. ඉතින් කලාවෙන් කෙනෙක් විසැඟුණාට පස්සේ ඔහු අමුමමු සත්වයේ බවට පත් වෙනවා, හැර වෙන දෙයක් වෙන්නේ නැහැ කියන එක තමයි ඒ සංස්කෘතික ශ්ලෝකයේ සඳහන් වෙන්නේ. අනෙක් සත්තු වගේම මිනිස්සුත් උපදිනවා, කනවා, බොනවා, දුවනවා, පනිනවා, ලිංගික ජීවිතයක් ගත කරනවා, දරුවෝ හදනවා, දරුවෝ වඩනවා. ඊට අමතරව මිනිසාට උරුමච්ච සංස්කෘතික ජීවිතයක් තියෙනවා. ඒ සංස්කෘතික ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් තමයි කලාව. කලාවේ විවිධ අංග පිළිබඳව අපි අද උදෑසන ලෙස සාකච්ඡා කරා. සංගීතය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටි, සාහිත්‍ය ඇතුළත් කලාවේ අංග බොහොමයක් තිබෙනවා. අපේ රටේ ඉතිහාසය ගත්තොත් බුත්සරණෙන් අමාවතුරෙන් සිදත් සඟරාවෙන් එහෙම නැත්නම් සද්ධර්ම රත්නාවලියේ සද්ධර්මාලංකාරයෙන් පෝෂණය වුණු වසර දහස් ගණනක අපිට සාහිත්‍යයක් තිබෙනවා. ඒ වගේම සීගිරි කුරුටු ගී වලිනුත් දැක්වෙන ගීතය පිළිබඳ ඉතිහාසයක් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට පෙර සිට අපේ රටේ පැවතිලා තිබෙනවා. චිත්‍රපටි කලාව ගත්තොත් 2017 වෙනකොට වසර 70ක් සම්පූර්ණ වෙන සිරමා කර්මාන්තයක් අපිට තියෙනවා. එහි මේ කොටසක් තමයි දැන් වයස අවුරුදු 33ක් පසු කරන අපේ රටේ ටෙලි නාට්‍ය කලාව. මේ ටෙලි නාට්‍ය කියන මාධ්‍යකරු මූලාශ්‍රවට මන්ත්‍රීතුමනි අනෙක් කලා මාධ්‍යන්ට වඩා යම් සුවිශේෂත්වයක් තිබෙනවා. අපි චිත්‍රපටියක් හෝ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගත්තොත් අපි ඒකේ තෝරා ගැනීමක් තියෙනවා. අවශ්‍ය නම් බලන්න පුළුවන්, අවශ්‍ය නම් නොබලා සිටින්නට පුළුවන්. ඒ එන චිත්‍රපටියත් එහෙම නැත්නම් වේදිකා නාට්‍යයත් රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහ අවසරය ලබාගෙන යන්නේ. ඒ නිසා එතනුත් පෙරිලා තමයි අපි ඉස්සරහට එන්නේ. ඒ වගේම කෙනෙක් චිත්‍රපටියක් හෝ වේදිකා නාට්‍යයක් බලන්න වෙලාවක් වෙන් කරගන්න ඕන, ඒ ශාලාවට යන්න ඕන, මුදල් ගෙවලා ටිකට් එකක් ගන්න ඕන, ඒ වගේම පැයකමාරක් දෙකක් එතන ඉන්න හිත හදා ගන්න ඕන. හැබැයි මේ මාධ්‍ය දෙකටම වඩා ටෙලි නාට්‍ය වෙනස්. ටෙලි නාට්‍ය කියලා කියන්නේ අපේ ගෙදර සාලෙට අනවසරයෙන් කඩාවැදින, එසේ කඩාවැදී බලහත්කාරයෙන් අපේ කනේ ඇනෙන, ඇහි ඇනෙන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. එය එහි ප්‍රමිතිය තීන්දුව කිරීම සඳහා කිසිදු පාලක මණ්ඩලයක් නැහැ. රැඟුම් පාලක මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් නැහැ. ඒ නිසා ගහන ගහන හැම ටෙලි නාට්‍යයක්ම අපි මත කඩා වැටෙනවා. ඒ වගේම එහි තෝරා ගැනීමකුත් නැහැ. හවස 6 හමාරන දා රෑ 10 දක්වා කවර චැනල් එකක් TV නාලිකාවක් දැම්මත් අපිට ඒ ටෙලි නාට්‍ය මුණ ගැහෙනවා. ඒ වගේම තමයි ප්‍රේක්ෂකයලත් වෙන කරන්න දෙයක් නැහැ. උදේට වැඩට ගිහිල්ලා එන ගෙදර ගෘහමූලිකයා යම් ඉසිඹුවක් ලබාගෙන සාලේ වාරුණාට පස්සේ පාසල් ගිහිල්ලා ටියුෂන් ගිහිල්ලා එන දරුවා නාල කියලා සාලේ වාරුණාට පස්සේ උයන ගමන් ගෘහණියට ඒ සියල්ලටම මේ ටෙලි නාට්‍ය බලහත්කාරයෙන් ඇඟේ වදිනවා. ඒ නිසාම තමයි ගරු මුලාසරණට මන්ත්‍රීතුමනි මේ වෙනකොට අපේ රටේ වැඩිම පිරිසක් එකවර නරඹන මාධ්‍ය වලට පත් වෙලා තිබෙන්නේ. 1979 අපේ රටේ තිබුණේ චිත්‍රපට ශාලා 359යි. 2014 වෙනකොට 130 දක්වා අඩු වෙලා තිබෙන්නේ. චිත්‍රපට කර්මාන්ත කඩාවැටීමක් තිබෙනවා. ඒ වගේම 1979 අපේ රටේ චිත්‍රපටි බලලා තියෙනවා අපේ රටේ ප්‍රේක්ෂකයන් 1,750ක්. ඒ 2014 වෙනකොට 1,040 දක්වා අඩු වෙලා තිබෙනවා. නමුත් අපේ රටේ වැඩිම චිත්‍රපටි බලපු අවුරුද්දේ 1,750ක් බලපු අවුරුද්දේ අවුරුද්දේ බලලා තිබෙන්නේ ටෙලි නාට්‍ය ගත්තොත් එහෙම සතියක් ඇතුළත මේ ප්‍රමාණය බලනවා. ඉතින් දවසකට ගත්තොත් එහෙම 120ක් විතර බලන මාධ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අනවසරයෙන්ම ඇවිල්ලා අපි මත කඩාගෙන වැදිලා ඒ පැය තුන ඇතුළේ වෙන කරන්න දෙයක් නැතිකමට මොන නාලිකා දැම්මත් අපට බලන්න ඉඩ සලසන මාධ්‍යයක් බවට ටෙලි නාට්‍ය පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි සිනමා ශාලා අඩු වුණාට, සිනමා ශාලාවට යන ප්‍රේක්ෂකයා අඩු වුණාට අපේ රූපවාහිනී නැරඹීම වැඩි වෙලා තියෙනවා. 2012 අවුරුද්දේ සංඛ්‍යාලේඛනෝ ගත්තොත් ගරු මූලාසනාරට මන්ත්‍රීතුමනි අපේ රටේ පවුල් ලේකක 152කින් 178.7%කට රූපවාහිනී අන්ත තිබුණා. අපේ රටේ ගුවන්විදුලි අන්ත තිබිලා තියෙන්නේ 169යි. මේ 178.7 එන්නේත් යුද්ධෙන් අවසන් වෙලා මුලතිව්වල රූපවාහිනී යන්ත්‍ර පවුල් වලින් 25ක් තියෙන කාලේ, කිල්නොච්චේ 15ක් තියෙන කාලේ. ඒ නිසා මේ සංඛ්‍යාව අනිවාර්යෙන් 185ක්වත් දක්වා වැඩි වෙන්න ඕන. ඒකෙන් මම කියන අදහස් කරේ හැම ගෙදරකම රූපවාහිනී යන්ත්‍රයක් තිබෙන. ජනතාවට තමන්ගේ රාජකාරියක් කරලාවට පස්සේ, කාර්යාලික කටයුතු අවසන් කරාට පස්සේ, ව්‍යාපාරේ වැහුවට පස්සේ, පාසල් ගිහලා ආවට පස්සේ හැම දිනාරු නරඹන්න තිබෙන. අපේ ඇඟේ වදින මාධ්‍ය බවට දැන් ටෙලි නාට්‍ය පත් වෙලා තිබෙනවා. ඒ වගේම මෙහි ප්‍රමිතියක් නැත්නම් මං කියන්නේ මේ ජන මේ තියෙන ප්‍රමාණයත් වැදගත් වෙනවා. වගේම තමයි මෙහි ප්‍රමිතිය අතිශයින් වැදගත් විදිහට බලපානවා. මෙය වැඩිපුර නරඹන්නේ අපේ රටේ එක්කෝ තරුණ මව්වරුන්, එහෙම නැත්නම් මව්වරුන් වීමට සිට තරුණියන්. ඔවුන්ට තමයි මේ ටෙලි නාට්‍ය වැඩිම බලපෑමක් තිබෙන්නේ. ඒ නිසාමයි මෙහි ගුණාත්මක භාවය පිළිබඳව අපි වැඩි වැඩියෙන් සැලකිලිමත් යුතු වන්නේ. අපිට මේ ගුණාත්මක භාවය ගැන අද කතා කරන්න සිද්ධ වෙලා තිබෙන ටෙලි නාට්‍යවල අපි ඉතිහාසය ඉඳන් ගත්තොත්, ටෙලි නාට්‍ය ආරම්භය ඉඳන් ගත්තොත් අපි මේ පුංචියට පටන් අරගෙන ක්‍රමානුකූලව වර්ධනය වෙලා ආපු ටෙලිනාට කර්මාන්තයක් නෙවෙයි අපිට තිබෙන්නේ. 1979 තමයි ඉස්සෙල්ලම අපට රූපවාහිනිය ආවේ. පුද්ගලික නාලිකාවක් විදිහට පටන් ගන්න පස්සේ රජයට පවර ගත්ත ස්වාධීන රූපවාහිනී සේවාව. ඊට පස්සේ 1982 ජාතික රූපවාහිනිය ආරම්භ කළා. ජයජය ආදින මැතිතුමා 1952 සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී කරපු කතාවකට යම් කෘතගුණ සැලකීමක් හැටියට ජපානය මේක දුන්නා කියලා තමයි කියන්නේ. ජපානය ජපාන් රජය මේ රූපවාහිනිය දෙනකොට ජාතික රූපවාහිනිය ඔවුන්ගේ බලාපොරොත්තුව තිබුණේ මේ අධ්‍යාපන සහ සංස්කෘතික මාධ්‍යයක් ලෙස ප්‍රවර්ධනය වෙයි කියලා. ඒ නිසාම ජාතික රූපවාහිනිය ආරම්භ කරනකොට ඒ නාට්‍ය අංශයක් ආරම්භ කළා. ඒ නාට්‍ය අංශයේ ප්‍රධානියා බවට පත් වුණේ අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙක් ධම්ම ජාගොඩ මහතා. ඔහු තමයි මේ ටෙලිවිෂන් ඩ්‍රාමා ටෙලි ඩ්‍රාමා පරිවර්තනය කළ ටෙලි නාට්‍ය කියන වචනේ ලංකාවට හඳුන්වලා දුන්නේ. මුල් කාලේ ඇත්තරම විදේශීය ටෙලි නාට්‍යවල උපසිරැසි දැමලා පෙන්වන එක තමයි ජාතික රූපවාහිනිය කරේ. අද 1983 ඩීපී නිහාල් සිංහ මහතා අධ්‍යක්ෂණය කරපු දිමුතු මුතු ටෙලි නාට්‍යයේ ඉඳලා ඊට පස්සේ ලාහිරු දහසක් ටෙලි නාට්‍යයට නාට්‍ය ඊට පස්සේ ධම්ම ජාගොඩම අධ්‍යක්ෂ කරපු කලින්ගු මැණිකේ වැනි ටෙලිනාට්‍ය බරව ප්‍රේක්ෂක ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. අපේ රටේ මේ ටෙලිනාට්‍ය කලාව ගුණාත්මකව ඉහළන්න බලපෑ මොකක්ද? එය ආරම්භ වුණේ ඉතාම ඒ වෙනකොටත් යම් ආකාරයකට වර්ධනය වෙලා තිබුණු උල්පත් තුනකින්. එක් පැත්තකින් සරච්චන්ද්‍ර ගුණසේන ගලප්පත්ති හෙන්රි ජයසේන ආදී වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ආභාෂය ගත්ත වේදිකාවේ දක්ෂතාවක පිරිසක් හිටියා. ඒ වගේම ඒ වෙනකොට සිනමාවට සම්බන්ධ වෙලා වසර 35 40 30 වර්ධන්ත සිනමා කර්මාන්තයේ ඒ සිනමා කර්මාන්තයේ පිරිසක් ටෙලි නාට්‍ය කලාවට ප්‍රවේශ වුණා. ඒ වගේම තමයි අපේ සාහිත්‍ය. ඒ නිසා මේ වේදිකාවත් සිනමාවත් සාහිත්‍යයත් කියන ත්‍රිවිධ උල්පත් හරහා තමයි අපේ ටෙලි නාට්‍ය කලාව පෝෂණය වෙන්න පටන් ගත්තේ. ඒ නිසාම ටෙලි නාට්‍ය ආරම්භ වෙන මොහොතම කියලා කියන්නේ එහි යම් ගුණාත්මක උසස් තත්වයෙන් තමයි ආරම්භ කෙරුණේ. ඒ නිසාම මුල් කාලේ ටෙලි නාට්‍ය ආරම්භ වෙලා පළවෙනි දශකයේ දෙවෙනි දශකයේ අපිට හම්බ වෙන ටෙලි නාට්‍ය කියලා කියන්නේ හරයක් සහිත දේවල්. ඒවායේ වස්තු බීජය ඉතාම උසස් මට්ටමකට වැවතුණා. සමහර ඒවා අපි ගත්තොත් ලංකාවේ සමාජ විකාශනය පිළිබඳව පර්යේෂණ කරලා ඒ ආශ්‍රයෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍ය තිබුණා. උදාහරණයක් ගත්තොත් ධර්මසේන පතිරාජ මහතාගේ කඩුලෙවනි නාට්‍ය, ජයන් චන්තිරි මහතාගේ දඬුබස්නාමාන වගේ නාට්‍ය ගත්තොත් අපේ සමාජ ක්‍රමවල විකාශනය තමයි ඒවා නිරූපණය කළේ. ඒ වගේම 1977 පස්සේ වර්ධනය වෙන මැදපන්තිය, ඒ මැදපන්තිය ඇති වුණ ගැටුම, නාගරික නිසා ඇති වුණ පීඩාව, ගමසා නගර අතර ගැටුම, කුල ගැටුම, මේ ආදී විවිධ දේවල්, මේ සමාජයේ සිදුවන ප්‍රශ්න යථාර්ථවාදී ඉස්මතු කරමින් නාට්‍ය ප්‍රමාණය බිහි වුණා. පරාක් නිලියන් කරා යශෝරාවේ, නාල් මෙන්දිස් මාතා කරා නෑදෑ වගේ නාට්‍ය, එවැනි තත්ත්වයේ තිබුණේ ඒවා. ඒ වගේම තමයි වෙනත් සුවිශේෂී පර්යේෂණාත්මක වස්තු බීජ පදනම් කරගෙනත් අපේ ටෙලි නාට්‍ය කලාව පෝෂණය වුණා. උදාහරණයක් ගත්තොත් ධර්මසේන පතිරාජ මහතාම අධ්‍යක්ෂණය කරපු ඇල්ල ළඟ වලව වගේ නාට්‍යයක්, මායා මන්දිර වගේ නාට්‍යයක්, බර්ටම් නිහාල් කරපු දඩමින් වගේ නාට්‍යයක්, ජයන් චන්සිර කරපු වෙදහාමිනි වගේ නාට්‍යයක් කියලා කියන්නේ ඉතාම සුවිශේෂී වස්තු බීජයන් පදනම් කරගෙන අපේ ටෙලි නාට්‍ය කලාව පෝෂණය දායක වෙච්ච ඒවා. ඒ විතරක් නෙවෙයි. මුල් කාලේ පළවෙනි දශකයේ දෙවෙනි දශකයේ මැද වෙනකල් අපේ රටේ සාහිත්‍ය ඉතා විශාල ප්‍රමාණයක් දායක වුණා ටෙලි නාට්‍ය පෝෂණය කරන්න. පළවෙනි කියන්නේ ටෙලි නාට්‍යයක් විදිහට නිර්මාණ වූ පළවෙනි නවකතා බවට සෝමවීර සේනානායකයා යශෝරාවේ පත් වුණා. ලෙස්ටර් ජේම්ස් ෆීල්ඩ්ස් කියන මහා සිනමාවේදියා පුණ්‍යකාන්ති විජේනායක මහත්මියගේ ගිරය ටෙලි නාට්‍යයක් බවට පත් කරා. ඒ වගේම කේ ජයතිලක මහතාගේ චරිත තුනක් තිලක් ගුණවර්ධන විසින් නාට්‍යයක් බවට පත් කරා. මාර්ටින් වික්‍රමසිංහගේ කෘති ගණනාවක් විවිධ අධ්‍යක්ෂවරු විසින් ටෙලි නාට්‍ය බවට පත් කළ තිබෙනවා. උදාහරණයක් හැට ගත්තොත් බර්ට්‍රම් නිහාල් මහතා කරපු ගම්පෙරළිය, ඒ වගේම සුදත් රෝහණන් කාලික විකුම්සිය කතන්දර කියලා තවත් නාට්‍ය මාලාවක් කරා. ටීබී ඉලංගරත්නගේ අභයහලුවෝ අපි කාලෙක ඉතාම ආසාවෙන් නරඹපු නාට්‍යයක් සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කරපු මේ ආදී සාහිත්‍ය කලාව, දේශීය සාහිත්‍ය කලාව ටෙලි නාට්‍ය සුපෝෂණයට දායක වෙලා තිබෙනවා. ඒ විතරකුත් නෙවෙයි, විදේශීය සාහිත්‍යයත් අපේ ටෙලි නාට්‍ය වස්තු බීජ බවට පත් වෙලා තිබෙනවා. ධර්මසේන පතිරාජන් එක් වෙලාවක සුබ අනාගතයක් කියලා නාට්‍යයක් කරා චාල්ස් ඩිකන්ගේ ද ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් කියන කෘතිය පදනම් කරගෙන. ඒ වගේම පතිරාජයන් එක් වෙලා දුර්ගාන්ත කියලා නාට්‍යයක් කරා එමිලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස් පදනම් කරගෙන. මේ ආකාරයට දේශීය සාහිත්‍ය පමණක් නෙවෙයි විදේශීය සාහිත්‍යයේ තියෙන රස ගුණයන් අපේ ප්‍රේක්ෂකයාට ගේන්න එය මහන්සි වුණා. ඒ වගේම ත්‍රිස් අබේසේකරන් කරපු පිටගංගාරය වගේ නාට්‍ය, අශෝක හඳගමයන් කරපු දුන්හිඳ අද්දර වගේ නාට්‍ය මේ ටෙලිනාට්‍ය කලාවේ ඉදිරි පියවරයන් පිමි ගණනාවක් පනින්න දායක වෙලා තිබෙනවා. මෙහෙම තිබුණු කලාව තමයි අද මේ අර්බුදයට ගිහිලා තිබෙන්නේ. අද මේ ටෙලිනාට්‍ය කලාවේ අර්බුදය ගත්තොත් ගරු ඇමතුමනි, දැන් මේක නහයෙන් උඩට ගිහිලා තිබෙන්නේ. අපි මේ කතා කරන්නේ ඇත්තම ගත්තොත් එහෙම මේ කොතනින් හරි කොනක් අල්ලගෙන මේක හරවන්න පුළුවන්ද කියලා මේ ධර්ණ දද උත්සාහයක් මේ තිබෙන්නේ. මේ අර්බුදයේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ ටෙලිනාට්‍යවල ගුණාත්මක භාවය මෙද වැටීම. දෙවැනි කාරණේ තමයි විදේශීය ටෙලිනාට්‍යවලින් සිදු කරන ආක්‍රමණය. මේ ගුණාත්මකව මෙද වැටෙන බලපාලා තිබෙන්නේ මේ ශේෂ්ත්‍රයේ හිටපු වංග කලින් කිව්වා වගේ සිනමාවෙන් ආපු, සාහිත්‍යකරණයෙන් ආපු, එහෙම නැත්නම් ගත්තොත් වේදිකාවෙන් ආපු දක්ෂයන් මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා තිබෙනවා සමහර විට. එහෙම නැත්නම් දක්ෂයන්ගෙන් වැඩ නොගන්නේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙන්නේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව මේ නිර්මාණ ගන්න කුණුකොල්ලට. කුණුකොල්ල මොකද ටෙලිනාට්‍යයක් කියලා කියන්නේ අපි දකින, අපි තිරේ දකින රංගන ශිල්ප ශිල්පිනියන් පමණක් නෙවෙයි. ඒ පිටිපස්සේ ඉතා විශාල පිරිසක් ඉන්නවා. අධ්‍යක්ෂවරු, සහාය අධ්‍යක්ෂවරු, තිර පිටපත් රචකයින්, කලා අධ්‍යක්ෂවරු, පසුතල නිර්මාණකරුවන්, රංගන ශිල්පි ශිල්පිනියන්, කැමරා ශිල්පීන්, කැමරා අධ්‍යක්ෂවරුන්, පටිගත කරන්නන්, ගීත රචකයින්, මේ ආදී සමූහයකගේ නිර්මාණකරුවන් සමූහයකගේ ප්‍රතිඵලයක්, සාමූහික ප්‍රයත්නයක් තමයි මේ නිර්මාණයක් කියලා කියන්නේ. එහෙම වෙනකොට අද මේ නාලිකාවක් ටෙලිනාට්‍ය එක කතාංගයක් මිලදී ගන්න කීයටද? ජාතික රූපවාහිනිය, ඔබතුමා අපේ හොඳයි, ජාතික රූපවාහිනිය මුලින් පටන් ගත්තේ රුපියල් 13,500ක් එක එපිසෝඩ් එකකට ගෙවලා. ඒක ක්‍රමානුකූලව වැඩි වුණා. 16,000 වුණා, 20,000 වුණා, 50,000 වුණා. 1992 වෙනකොට ජාතික රූපවාහිනිය ගෙවලා තියෙනවා සමහර නාට්‍යවල එක එපිසෝඩ් එක රුපියල් 175,000ක්. 1996 දඬුවස් නාමානේ මිලදී ගන්නකොට රුපියල් 315,000 එක එපිසෝඩ් එක වටිනාකම. හැබැයි අද වෙනකොට එය රුපියල් 80,000ට ලක්ෂයට 120,000ට බහැලා තිබෙනවා. මේක තමයි තිබෙන බරපතලම කාරණාව. ඉතින් මොකද වෙන්නේ? මෙහෙම එක එපිසෝඩ් එකකට ගෙවන ගාණ අඩුවට පස්සේ
ඔඩර් ප්ලීස් ගරු එඩ්වඩ් ගුණසේකර මන්තුමා මුලසන ගන්න. ඔමතුතුමා කරගෙන යන්න.
ස්තුතියි. එක එපිසෝඩ් එකකට ගෙවන ගාණ රුපියල් 80,000ක් ලක්ෂයක් 120,000ක් වුණාට පස්සේ කොහොමද නිර්මාණයක් කරගෙන යන්නේ? මීට කලින් යම්කිසි ආකාරයක ප්‍රශස්ත ගෙවීමක් තියෙන කාලේ මීට අවුරුදු 10කට එහෙම නැත්නම් 15කට එහා පැත්තේ ගත්තොත් එහෙම ඒ නිර්මාණකරුවන් කියනවා එක කතාංගයක් කරන්න, එක එපිසෝඩ් එකක් කරන්න දින 3ක් ගත වෙනවා කියලා. ඒ කලින් අද මොකද වෙන්නේ? එදා එපිසෝඩ් එකක් කරන්න දින 3ක් ගත වුණා. අද එක දවසකට එපිසෝඩ් 3ක් කරනවා. 3ක් කරනවා. නැතුව බෑ. තිබ්බ ගැව්වා. ඒ වගේම තමයි එදා ටෙලිනාට්‍යයක් කරනකොට, නිර්මාණය කරනකොට අධ්‍යක්ෂවරයා, රංගන ශිල්පීන් ඇතුළු තාක්ෂණ ශිල්පීන් සියලු දෙනා එකතු වෙලා යම් පූර්ණ සූදානමක් කරනවා. වැඩමුළු තියෙනවා, සාකච්ඡා කරනවා, පිටපත ගැන අධ්‍යයනය කරනවා. එහෙම තියලා තමයි ෂූට් එකට එන්නේ. හැබැයි අද උදේට එන්න කියනවා. ඒ ආපු කෙනත් එක ෂූට් එක කරනවා. දෙන්නෙක් බිරිඳගේ සහ සැමියාගේ දර්ශනයක් රූපගත කරන්න ඕන නම් බිරිඳට රඟපාන නිළිය ආවේ නැතත් සැමියට ආපු කෙනා ඉන්නව නම් නළුවා ඔහුත් එක්ක ඔහුගේ කොටස කරනවා. බිරිඳට රඟපාන කෙනා හවස ආවොත් ඈත් එක්ක කරනවා. එතන මේක පත් වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ටෙලිනාට්‍යයක මේ විචිත්‍ර බව වැඩි දියුණු වෙන්නේ විවිධ ස්ථානවල රූගත කිරීම කළොත්. හැබැයි අද වෙලා තිබෙන මේ මිල ප්‍රශ්නය නිසා බොහෝ අධ්‍යක්ෂවරු පෙළඹිලා තිබෙනවා. ඉතාම සීමිත ස්ථාන ප්‍රමාණය, මේ කොළඹවට තිබෙන සීමිත ස්ථාන ප්‍රමාණයක් ලොකේෂන් බවට පත් කරගෙන තමන්ගේ රූගත කිරීම කරන්න, එකම දා රූගත කිරීම කරන්න. ඒ විතරක් නෙමෙයි, දැන් මේ රඟපානවා කියන එක කජු කනවා වගේ වැඩක් නෙමෙයිනේ. ඔවුන්ගේ භාවමය ප්‍රකාශනයන් මගින් අපට සංවේදනා දනවන්න ඕන. දුක, වේදනාව, සතුට, ප්‍රේමය, ඒ සියල්ල අපට දනවන්න ඕන. නමුත් දැන් මේ මිල ප්‍රශ්න නිසා මොකද වෙලා තියෙන්නේ ඔබතුමා දන්නවා ඇති. උදේ 4ට ගන්නවා මේ නළු නිලියන්ව. 4ට අරගෙන දවසක වැඩ කියලා කියන්නේ සමහරට පාන්දර 2යි 3යි ඉවර වෙනකොට. විවේකයක් නැහැ. ඉන්න තැනක් නැහැ. වෙනදනම් ගත්තොත් ඔවුන්ට යම් විවේකයක් සහිතව ඉන්න හිටින්න තැන් දීලා තමයි මේ රූගත කිරීම කරේ. හැබැයි අද මේ දෛනික කුලීකාරන් බවට පත් කරගෙන පාන්දර 4 ඉඳන් රෑ 2 දක්වා වෙන දවසකට ඔවුන්ගේ වැඩ දවස පත් කරගෙන තිබෙනවා. කලින් කලින් හොඳ ගෙවීමක් සාමාන්‍ය ප්‍රශස්ත මට්ටමේ ගෙවීමක් තිබෙන කාලේ ඒ කාලේ මුළු නාට්‍යයටම තමයි කොන්ත්‍රාත්තක අස්සම් කළේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද අස්සම් කරන්නේ එක්ක සතියට එක්ක දවසට දැන් ඒක තවත් අඩු වෙලා පැයේ කොන්ත්‍රාත්කාරයෝ බවට පත් වෙලා තිබෙනවා. ඒක අපි කිව්වේ දැන් මේ කලාකරුවන් කුලීකරුවන් බවට පත් කළා තිබෙනවා කියලා. කලින් නාට්‍යවල කලින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනකොට අධ්‍යක්ෂවරයෙක් හිටියා හුස්තිරයි. හැබැයි දැන් මේ වැල් මෙගා ටෙලි නාට්‍ය යනවා සතියයි දෙකයි එක අධ්‍යක්ෂවරේ ඔහු දන්නේ නැහැ ඊළඟ මොකද වෙන්නේ කියලා. අධ්‍යක්ෂවරු සතියෙන් සති දෙකෙන් සති දෙකට මාරු වෙමින් තමයි මේ පිටපත ලියවෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් බලන්න අනිත් දැන් මේ ටෙලි නාට්‍ය එපිසෝඩ් එක රුපියල් 175,000ක්
දැන් අවසන් කරන්න කාලෙක්
පහු වෙන තියෙනකේ වෙලාවද තියෙනකේ දැන් පිටරනකො ඒකට පුළා. හරි මීට අපි ගත්තොත් එම් ටෙලි නාට්‍ය වල පළවෙනි දෙවෙනි දශකවල ප්ලේන් ටිකක් 725 තියෙන කාලේ වාහනයක් කුලියට ගත්තාද බා රුපියල් 250 300ක් තියෙන කාලේ 175,000ක් ලක්ෂ දෙකක් ගෙවලා තියෙන එක එපිසෝඩ් එකට. හැබැයි අද වාහනයක රුපියල් 5000ක් 6000ක් ගෙවන්නලා තිනකොට ප්‍රේන්ටි එක රුපියල් 15ක් ගෙවලා තියෙන වෙලාවට ගෙවන්න තිනකොට ටෙලිනාට්‍ය මිලදී ගන්න ගණන පමණක් අඩු වෙලා තියෙනවා. වියදම වැඩි වෙලා ටෙලිනාට්‍ය එපිසෝඩ් එකක් මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙලා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසාම දැන් මේ හැම දෙනාම අධ්‍යක්ෂවරුද නිෂ්පාදකවරුද පෙළඹිලා අපි වෙන්නේ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා වෙනුවට ටෙලි කොත්තු ගහන තැනටපත් වෙන්න. දැන් මේ කරන්නේ ටෙලි හදනවා, ටෙලි ගහනවා, ටෙලි කොත්තු හදන්නේ. ඒක තමයි අපි මේ අර වගේ මහා ප්‍රේක්ෂක සනුහරයකට හැම දිනම නරඹන මේ ශාලයට ගහලා අපේ ඇහි වද්දන ටෙලි නාට්‍ය වල ගුණාත්මක භාවය අඩු වෙන්න බලපාලා තිබෙන්නේ. ඒ ඒ මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අද මේ මිල තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඒ ඒ මිලදී ගන්න රූපවාහිනී නාලිකා. කලින් තිබුණේ මොකද්ද? කලින් තිබුණේ ගුවන් කාලය. ගුවන් කාලය යම් අනුග්‍රාහකයෙක් ගන්නවා, තනි අනුග්‍රාහකයෙක් ගන්නවා, ඒ කාලය තුළ ටෙලි නාට්‍ය විකාශනය කරනවා. අද නාලිකාව ටෙලි නාට්‍ය ගන්නවා අරගෙන ඔවුන් දැන්වීම හොයනවා. කොච්චර හොයනවද? සාමාන්‍යයෙන් ගරු මුලසර මන්ත්‍රීතුමා අපි මේක මීට කලින් සාකච්ඡා කරා. ටෙලි නාට්‍යයක් දැන් පෙන්වන්නේ පැය භාගෙන් කොච්චර කාලයක්ද? නාට්‍ය බලන්න පුළුවන් අපිට විනාඩි 16යි 17යි. විනාඩි 17ක් බලුවත් දැන් හොඳයි වගේ තමයි පේන්නේ. ඒ නිසා ජනතාව කියන්න පුරුදු වෙලා තිබෙනවා ටෙලි නාට්‍යයක් අතර දැන්වීම බැලුවා නෙමෙයි, දැන්වීම් අතර ටෙලි නාට්‍ය කෑලි කීපයක් බැලුවා කියලා. විනාඩි 16ට 15ට නාට්‍ය සීමා වෙලා තිබෙනවා. ඒ විතරකුත් නෙමෙයි, කලින් නම් අඩු ගානේ මේ විනාඩි 15 16 බලන්න පුළුවන්කම තිබුණා. දැන් ඔබතුමා දන්නවා නාට්‍යයක් විකාශනය කරනකොට යටින් දානවා දැන්වීම රූපවාහිනී තිරේ. ඔන්න මුලින් දැම්ම යටින් විතරයි, දැන් දානවා දෙපැත්තෙන්, ආයි දානවා උඩින්. අපිට එතකොට රූපවාහිනී මිලදී ගත්ත රඟල් 24 මේකේ බලන්නේ රූප ටෙලි නාට්‍ය පොඩි කෑල්ලක. දැන් අලුත් එකක් ඇවිල්ලා තිනවා. දැන් බලන්න මේ ශිල්පීන් පස්තුල් නිර්මාණයේ ලක්ෂ ගණන් වියදම් කරගෙන හොඳින් රූප රචනය කරලා අධ්‍යක්ෂව රංගන ශිල්පීන් මෙහෙවගෙන අපට හොඳ රූපයක් පෙන්වන්න හදනවා. හැබැයි ටෙලි නාට්‍ය පෙන්වනකොට රූපවාහිනී තිරේ මැද්දෙනුත් ඇඩ්ඩයක් දානවා. තිරේ මැද්දෙනුත් එනවා මොකෙක් හරි කකුලෙක් හරි මකුලෙක් හරි පණුවෙක් හරි මොකෙක් හරි ඇවිල්ලා ඒකෙත් ඇඩ්ඩක. අපි මොකද්ද කරන්නේ? එතකොට දැන් මේ පෙන්වන කාලෙත් අඩු කරලා පෙන්වන තිරේ ප්‍රමාණයත් අඩු කරලා පස්සේදී ටෙලි නාට්‍ය කල් දසාවක් යයිද? සමහර තැන්වල ගරු මුලසනට මන්ත්‍රීතුමනි ගෘහ භාණ්ඩ ගත්ත කෙනා
ඔබතුමා කියන එක ඇත්ත. දැන් වෙලාව ඉවරයි.
ඒක තමයි පොඩි විනාඩියක් දෙන්න.
වැඩිපුර ගියා. ඔව්
අපේ විමරත්තක මන්ත්‍රීතුමාගේ වෙලාව ගන්න පොඩි විනාඩියක්
දෙන්න. එතකොට මේ වෙලාවක් මේක ලියවිලා නැහැ.
දුන්නද නම දිනවා.
තිබුණා. හා එදෝම ගෙවත් ගත්තලු. කොහොම හරි
කමක් නැහැ. හොඳයි. එතකොට දැන් මේ ටෙලි නාට්‍ය සඳහා ගෘහ භාණ්ඩ සපයන තමන්ගේ ගෙදර ලබා දෙන ඇඳුම් ටික ලබා දෙන කෙනාට ස්තුති කරන්නවත් දැන් ඉඩක් නැහැ. දැන් බොහෝ ටෙලි නාට්‍ය ආරම්භ කරන්නේ නාට්‍ය නම දානවා, එපිසෝඩ් එක දානවා. කලින් වගේ ස්තුතිය නළු නිළියන් ගන්න මොකක්වත් දාන්නේ නැහැ. හෙටයින් දෙනකොට නමත් අයින් කළා හෙදාන තැනට පත් වෙනවා. මොකද මේ සම්පූර්ණ මේ වෙළඳාමක් වඩ මේක පත් වෙලා තියෙන නිසා. ඒ නිසා දැන් මම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම විදේශීය ටෙලි නාට්‍ය ගැන කතා කරා. මෙය දැන් අපේ බෙල්ට් එකේ හවස අයහමාරින් ඉඳලා රෑ 10 වෙනකන් ගත්තොත් එහෙම මේ බෙල්ට් එකෙන් හතරක් යන්නේ විදේශීය ටෙලි නාට්‍ය සඳහා, මේ මෙගා ටෙලි නාට්‍ය සඳහා. ඉතින් දැන් අපේ ඉල්ලීම හැටියට ප්‍රධාන ඉල්ලීම තිබෙන මම අවසන් කරන්නම්. මේ ටෙලි නාට්‍ය පිළිබඳව මේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කරන්න ජනතාවට උසස් රසවින්දනයක් ලබා දීම සඳහා යම් ව්‍යවස්ථාපිත ආයතනයක් ඇති කළ යුතුයි. ඒ ආයතනය මගින් ටෙලි නාට්‍ය සහ ටෙලි නිෂ්පාදන වර්ගීකරණයක් කළ යුතුයි. ඒ වර්ගීකරණය අනුව මිලක් තීරණය කළ යුතුයි. ඒ අවම තීරණය කරාට පස්සේ නාලිකාවලට පුළුවන් Tamanට කැමති විදියට ඒව මිලදී ගන්න. ඒ විතරක් නෙමෙයි, විකාශන ටෙලි නාට්‍යයක තියෙන කාලය පිළිබඳව ඒ මණ්ඩලයට පුළුවන් තීන්දුව කරන්න. එසා අපි එවැනි මණ්ඩලයක් නිර්මාණය කර ගැනීමකින් තොරව ගරු ඇමතුමනි මෙතනින් එහාට යන්න බෑ. අපි ඔබතුමාට යෝජනා කරනවා. අපි මේ යෝජනා කරන දේවල් පටන් ගන්න ජාතික රූපවාහිනිය. ස්වාධීන රූපවාහිනිය. දැන් ජාතික රූපවාහිනිය අතර පෞද්ගල නාලිකා වගේම එපිසෝඩ් එකට ගෙවන ගාන අඩු කරලා තිබෙන්නේ. ඕන් තමයි මේ රටේ කොරියන් කරන ආරම්භ කරේ ජාතික රූපවාහිනිය. ඒ නිසා මේ යෝජනා සල්ලිකට අරගෙන මේ කලාකරුවන්ගේ උදව් අරගෙන අපි මේ කලාව නගා සිටුවීම වෙනුවෙන් මේ කරන විවාදයේ යම් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අනුගමනය කරමු කියමින් මට වැඩිපුරත් කාල වේලාව ලබා දීමකට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ.
ගරු සභාපතිතුමනි, අද අනුර කුමාර දිසානායක මහතා ඉතා වැදගත් යෝජනාවක් සභාගත කරා. එතුමගේ කතාවත් මම අහගෙන හිටියා. එතුමා කිව්වා ඉතා වැදගත් දෙයක්, විවෘතව සහ සංසුන් මනසකින් මේ සම්බන්ධයෙන් අපි බලන්න ඕන කියලා. මං කියන්නේ ඒක හොඳ ප්‍රවේශයක් කියලා. ඒ වගේ මට පෙර කතා කර මන්ත්‍රීතුමා යෝජනා කරා ඉතා වැදගත් යෝජනාවක්. විශේෂයෙන්ම කලා මණ්ඩලයක් මගින්, ඒ කියන්නේ පොලිස් කාර වැඩේ කරන්න නෙවෙයි, මේ පිළිබඳ විනිශ්චයක් ලබා දීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. මං හිතනවා අපි සියලු දෙනාම ඒක ඉතා වැදගත් යෝජනාවක් හැටියට මම අනුමත කරනවා. ඒ වගේම ඒක පිළිගන්නවා. කලාව හා සාහිත්‍ය සම්බන්ධයෙන් සංවාදයේ අවුරුදු අඩු ගානේ සංවිධානාත්මක පටන් ගන්න අවුරුදු 1500කට කිට්ටු වෙනවා. ටෝල්ස්ටෝයි ලියපු කලාව පිළිබඳ විචාරාත්මක කෘතියත්, ඒ වගේම ඉන්දියාවේ භාරතේ කලාව පිළිබඳ ලියපු මූලික කෘතිත් අරගෙන බැලුවට පස්සේ ඉතා දීර්ඝ කාලයක පටන් මේ පිළිබඳ සංවාදය ඇතිවිලා තියෙනවා. මුල් යුගයේ කලාව පිළිබඳ ඇතිවෙච්ච මූලික සාකච්ඡාව තිබුණේ කලාව තිබෙන්නේ වින්දනය සඳහා, විනෝදය සඳහා, රසාස්වාදනය සඳහා කියන එක. ටෝල්ස්ටෝයි සහ බොහෝ ආගමික භාවිතාවන් විසින් කලාව අනවශ්‍ය දෙයක් හැටියට නිර්වචනය කරනු ලැබුවා. පසු කාලීනව විශේෂම ටෝල්ස්ටෝයිගේ මතය ඊට පසුව ඇරිස්ටෝටල් විසින් වෙනස් කරනු ලැබුවා. කෙසේ වුණත් මේකේ ඉතාම තීරණාත්මක අවධිය ආවේ මාක්ස්වාදී විචාර කලාව බිහුණාට පස්සේ. කලාව යනු සමාජය සඳහා, ජනතාවගේ විමුක්තිය සඳහා කියන මතය ඉතා ශක්තිමත්ව ගොඩනගනු ලැබුවා. ඒ මතය මං හිතන ලංකා සමාජයේ ප්‍රමුඛ, තාමත් විශේෂම දකුණුආසියානු සමාජයේ ප්‍රබුද්ධ විචාරකයන් තාමස් සිනමා කෘති නිර්මාණය කරද්දී වාමාංශික නැඹුරුවක් සහිතව තමයි කලා නිර්මාණ සිද්ධ වෙන්නේ, විශේෂම ලංකාවේ. කෙසේ වුණත් අවසාන වශයෙන් කෙටියෙන් සමස්තයක් විදිහට කිව්වොත් කලාවේ මතවාදයේ කුමක්ද කියන එක ගත්තොත් අද වෙලා තියෙන්නේ කලාව කියන එක නිකන් අපේ ශාරීරික කලාවක්. හුදු ශබ්ද ගොඩක් අපි සංගීත ශාස්ත්‍රය ගත්තොත් සංයමයක් සහ විචාරයක් නැති, සංවේදීතාවයක් නැති, ශරීරයට සංවේදී වන සංගීතයක් අද බිහි වෙලා තියෙන්නේ, ජනප්‍රිය සංගීතය විශේෂයෙන්ම. ඒ වගේම සිනමාව තුළ උසුළු විසුළු සහ නිකං කතන්දර පවුල්වල තියෙන ආරවුල් කිසිම විචාරයකින් තොරව ඒවා යලි පුනරූපණය කිරීමෙන් සමාජයට කිසිම පණිවිඩයක් නොදෙන නිකම්ම නිකං කතා පෙළක් බවට විදේශීය විශේෂයෙන්ම ඉන්දියානු ටෙලි නාට්‍ය සහ ලංකාවේ බිහිවෙන බොහෝ ටෙලි නාට්‍ය. සිනමාව තුළ අපේ සිනමාවේ 1970 සහ 80 දශකේ ගත්තට පස්සේ ඉතාම ඉහළ සිනමා රසිකයෝ අපට හිටියේ. ඒ වගේම අපට සිනමා විශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක් පුංචි රටක් හැටියට අපට බිහි කරගන්න පුළුවන්කම ලැබුණා. නමුත් අද වෙනකොට අපට ඒ සිනමා කලාවෙන් අපට බැහැර වෙලා යම්කිසි බිනවැටීමක් අපට දකින්න තියෙනවා. මේකෙදි මම දකින්නේ, මම එක පැත්තකින් යෝජනා කරනවා, මේක රාජ්‍ය පමණක් නෙවෙයි සමාජ ව්‍යාපාර. විශේෂයෙන්ම මම මුලින් කිව්වා සෝවියට් දේශයේ සමාජවාදී බිහි වුණාට පස්සේ නෙවෙයි හොඳම සිනමා කෘති, හොඳම සාහිත්‍ය කෘති බිහි වුණේ. සෝවියට් ටිප්ලයට ප්‍රථම ඇන්ටන් චෙකෝව්, මැක්සිම් ගෝර්කි වැනි බොහෝ දෙනෙක් විචාර නවකතාකරුවෝ, කෙටිකතාකරුවෝ බිහි වුණේ පූර්ව සෝවියට් යුගයේ. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේ අද්දර සහ ඊට පෙර පූර්ව යුගයේ බ්‍රෝටෝල් බ්‍රෙස්ට් වැනි අය කලාව සම්බන්ධයෙන් ගෙනාපු මතවාද හුඟක් සැකසුනේ රාජ්‍ය බලයත් එක්කනේ, විකල්ප සමාජ ධාරාවන් එක්ක. මා ඉන්සා යෝජනා මෙහිදී අදහසක් දක්වමි. මා කියන්නේ දේශපාලන ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවලට සහ සමාජ ව්‍යාපාරවලට යම් කිසි දෙයක් කළ හැකිව තිබෙනවා. ඒ දේ මං හිතන්නේ ලංකාව තුළ අපි ඒ වගකීම රාජ්‍ය වගේම අපි ඒ වගකීම බාරගත යුතුයි කියන එකයි මගේ අදහස. ඒ වගේම අධ්‍යාත්මික අනුර කුමාර සනායක මහතා මම ඉතාම සතුටින් ඔහු ප්‍රකාශ කළා මේ ආධ්‍යාත්මික සංවර්ධනය. අපි ආධ්‍යාත්මික සංවර්ධනය කිව්වට අපි ඒක කුමක්ද කියලා නිර්වචනය කරගෙන නැහැ. ආධ්‍යාත්මික සංවර්ධනය කියන එක එන්නේ කොතනින්ද? මම කියන්නේ කැමති පහුගිය කාලේ නළුවත් මැරුණා, මේ කුන්ෆු කියලා මෙගා විශාල ටෙලි මාලාවක් ගියා මට මතක හිටි ජාතික රූපවාහිනී. ඒක ඉතාම ආධ්‍යාත්මික ටෙලි සම්ප්‍රදායක හොඳ බිහි කරන්න කියන එකට සෑහෙන මේක තරුණ පිරිස බැලුවා හොඳ ප්‍රවේශයක් තිබුණා. ඉතින් ආධ්‍යාත්මික සිනමාව කියන එක ආධ්‍යාත්මික කලාව කියන එක බිහිවීමේදී විශේෂයෙන්ම මම කියන කැමති බෞද්ධ සංගීතය බෞද්ධ සිනමා කලාව හා බෞද්ධ විචාර කලාව කියන එක ඉතාම වැදගත් වෙනවා. අපේ රට බෞද්ධ රටක් වුණාට අපි කලා විචාරයක් බෞද්ධ කලා විචාරය කුමක්ද කියන එක අපිට සමාජගත කරගන්න බැරි වෙලා තියෙනවා. මම හිතනවා බෞද්ධ කලා විචාරයට ඉතාම සමීපෙම තමයි බ්‍රොටෝල් බ්‍රෙස්ට්. හඬන්න හෝ හිනාවෙන නෙවෙයි ටෙලි නාට්‍යයක් අපි හදන්නේ, නාට්‍යයක් හදන්නේ, සිනමා කෘතියක් හදන්නේ. අපි ඒ නාට්‍යයට වශීකృత නොවි මැදිස්ත හිතකින් ඒක බලලා ඒකේ පණිවිඩය කොහොමද උකහාගන්නේ කියන එක තමයි බ්‍රොටෝස් බ්‍රෙස්ගේ කලා විචාරය පිළිබඳ මූලික වශයෙන් තිබුණේ. මම හිතනවා ඒක තමයි බෞද්ධ කලා විචාරයට ගැළපෙන ඉතාම උචිත ඉතාම වැදගත් දෙය කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන්ම ආධ්‍යාත්මික මිනිසෙක් හදද්දී කොහොමද අපි කලාව විකල්ප සමාජ කලාවක් විදිහට ඉස්සරහට ගේන්නේ? ඒක කාලෙක හත්තටු ගමගේ වීදි නාට්‍ය වගේ වාව, නමුත් ඒවා ඉස්සරහට ගියේ නෑ. මං හිතන්නේ අද සමාජයේ මේ රූපවාහිනි පෙට්ටියෙන් මිනිස්සු එළියට ගන්නම් ග්‍රාමීය සංස්කෘතිය ඇතුලේ අපට සිදුවෙනවා ජනතාවාදී කලාවක් ඉස්සරහට ගන්න. අපේ සම්ප්‍රදාය තුල කොයි වගේ දේවල් දෙකට තිබුණේ කියලා අපි සාකච්ඡා කළ යුතු වෙනවා. මම හිතනවා විශේෂයෙන්ම අපේ තොවිල් පවි වගේ දේවල් වලින් තමයි පස්සේ කාලේ මනමේ නාට්‍ය වගේ හුඟක් පෝෂණය වෙන බලපෑව, සිංහබාහු පෝෂණය වෙන බලපෑව. ඉන්දියාවේ අපි ගත්තොත් ඉන්දියාවේ සංගීතය පැත්තෙන් අපි අරන් බැලුවොත් ඉන්දියාවේ Hindu ආගම සහිතව බිහිවෙන Hindu සංගීතය, Hindu විශේෂයෙන්ම ඒ ආගමික සංගීතය කියන එක ඉතාම ප්‍රබල සංගීතයක්. විශාල ජන කණ්ඩායම් අද ඒක අහනවා. ඒකෙන් තමයි ආධ්‍යාත්මික සංගීතය කියන එක බිහි වුණේ. ඒ වගේම චීනයේ විශාල ආධ්‍යාත්මික ගැඹුරු සංගීත සම්ප්‍රදාය තියෙන රටක්. අද ඉන්ටර්නෙට් එක අරගෙන බැලුවොත් විශාල වශයෙන් අපට දකින්න පුළුවන් ආධ්‍යාත්මික සංගීතය කියන්නේ කුමක්ද කියලා. මං හිතන්නේ මෙන්න මේවා පිළිබඳ අද පළවෙනි එක තමයි ප්‍රබල සංගරාවක් නැහැ, අපට මාධ්‍යයක් නැහැ, සාකච්ඡාවක් නැහැ, ලියන්න මිනිස්සු නැහැ. මං හිතනවා අපට අද වගකීමක් පැවරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ලියන්න, ප්‍රකාශ කරන්න. විශේෂයෙන් මම කිව්වා ආගමික සංගීතය ඉතාම වැදගත්, මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඉලක්ක කරගත් සාහිත්‍ය යම්කිසි සංගීතයක් හෝ නාට්‍ය සම්ප්‍රදාය බිහි වෙනවා. අපි දන්නා ජෝන්ද සිල්ලගේ නාට්‍ය සම්ප්‍රදාය මුලින්ම එනකොට ආවේ අපේ ජාතක සාහිත්‍ය පදනම් කරගෙන. අපි ගත්තොත් මනමේ බිහි වුණේ ජාතක කතාවක් පදනම් කරගෙන. බ්‍රොටෝල් බ්‍රෙස්ට්ගේ හුණුවටේ කතා බිහි වුණේ ආගමික චීන බෞද්ධ කතා පදනම් කරගෙන. ඒ වගේ ආගමික සාහිත්‍ය තුලින් මොන වගේ දේවල් අපට ගන්න පුළුවන්? අවාසනාවකට වගේ අද වෙලා තියෙන්නේ ආගමික සාහිත්‍ය ඉතිහාසය චිත්‍රපටී නාට්‍ය කලාව බවට පත් කරද්දී කිසිම ਵਿਚාරයකින් තොරව එහි තියෙන ගුණාත්මක බලන කිසිම අදහසකින් තොරව තමයි අපි ඒක අතට ගන්න. මා දකින්නවා ලෝකේ විමුක්තිකාමි සාහිත්‍යයන් දෙකක්. ඒ දෙක තමයි රුසියාවේ බිහිවෙච්ච පූර්ව සෝවියට්ුගේ බිහිවෙච්ච විමුක්තිකාමි සාහිත්‍යය. ඇන්ටන් චෙකෝ ෆරහා වගේ මැක්සිම් ගූර්කි හරහා ඉදිරියට ආපු සාහිත්‍ය. දෙවෙනි එක තමයි බෞද්ධ සාහිත්‍ය. බෞද්ධ සාහිත්‍යයේ ඉතාම ගුණාත්මක විමුක්තිකාමී සාහිත්‍යයක් තිබුණේ. අපි ගත්තොත් ජාතක පොත කියලා කියන්නේ පීඩිතයන්ගේ විමුක්තිය සහ ඔවුන්ගේ දුක් වේදනාවන් සමාජගත කිරීමට බිහිවෙච්ච සාහිත්‍යයක්. කාන්තාවන්ගේ මූලික සමාජ ගැටලු සමාජය තුළ සාකච්ඡා කරපු සාහිත්‍යය. අපේ ජාතක කතා හැම හුඟක් ඒව අපට තියෙනවා. ඉතින් ලංකාවේ මේවා පිළිබඳ ඉතා ගැඹුරු සාකච්ඡාවක් පූර්ව යුගයේ තිබුණා. අවාසනාවකට වගේ අද විශ්වවිද්‍යාලවල මේ සාකච්ඡාව නැහැ. මම දන්නේ නැහැ මොකද්ද අපේ විශ්වවිද්‍යාලවලට වෙලා තියෙන්නේ කියලා. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ නාට්‍ය වලවල් තිබුණා, නාට්‍ය සති තිබුණා. අද ඒවා තියෙන්නම් වාලේ තියෙනවා. ඒවයි ගැඹුරු සාකච්ඡාවක් නැහැ. සිනමා ਵਿਚාරයක් පිළිබඳ කතිකාවතක් නැහැ. ඉතින් මේකට අපි කුමක්ද කරන්න ඕන? මම මේ අවස්ථාවේදී මගේ කෙටි කාලය තුළ මම යෝජනා කීපයක් කරන්න කැමතියි. ලංකාවේ සියලුම පාසල් ශිෂ්‍යෝ කලාව හා සාහිත්‍ය ඉගැන්වීමේ වැඩපිළිවෙළක් අපි තුල තියෙන්න ඕන. අපි ගත්තොත් ජපානයේ සෑම ශිෂ්‍යයෙකුටම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. ඒක තමයි ජපානයේ හදපු දේ. සමහර අයට උනේ තාලයකට අපුඩියක් ගහන්න බෑ, උපතින් ඒ කුසලතාවය නැහැ. නමුත් ජපානයේ විසින් හැම කෙනෙක්ම හැම දරුවෙකම කුමන හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ හැකියාව ඔහුට ඇති කරනවා ඔහුගේ පාසල් අධ්‍යාපනය තුළ. මම හිතන්නේ මෙන්න මේක අපි අතට ගන්න ඕනේ. ඒ වගේම අපි 10 11 පන්ති පස්සේ සාහිත්‍ය කලා මොකක්වත්ම නැතුව ඊට පස්සේ අපි විෂය ධාරා තුනකට බෙදෙනවා. නමුත් අපි 12 පන්තිදීත් ඒ වගේම විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයා හෝ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයා කලාව සාහිත්‍ය ඉගෙන ගන්න. මා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ දැකපු හොඳම අත්දැකීම තමයි ගණිත විෂයේ ඉතාම දක්ෂ ශිෂ්‍යෝ ගාව තමයි කලා කුසලතාවයේ තියෙන්නේ. ඉංජිනේරු පීඨවල, වෛද්‍ය පීඨවල විශාල කලා කුසලතා තියෙන අය. හැබැයි ඒගොන්ට පූර්ව මූලික අධ්‍යාපනයක් නැහැ. ඒ නිසා මම මෙහිදී යෝජනා කරන්න කැමති සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පොදුවේ කලාව සහ සාහිත්‍ය හැදෑරිය යුතුයි කියන එක. අද පේරාදෙණිය විශ්වවිද්‍යාලය කුමන විශ්වවිද්‍යාලයක වේවා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල තත්ත්වය කුමක්ද? අද ලංකාවේ අපි ගත්තු පිසාකා විද්‍යාලය වගේ ප්‍රමුඛ ඉස්කෝල, ආනන්ද විද්‍යාලය වගේ ප්‍රමුඛ ඉස්කෝල කී දෙනෙක් පාසල් ශිෂ්‍යෝ සංගීතය හදාරනවද?
අද ඉහළ මධ්‍යම පන්තික පවුල්වල ඉස්සර මධ්‍යම පන්තික පවුලක් වුණොත් ඒක ඉදිරිය පියානෝවත් තිබුණා. ඒක නිකන් විලාසිතාවක්. අද වෙනකොට එහෙම විලාසිතාවක් සල්ලි තියෙන පන්තියට නෑ. ඔවුන් දන්න ඉහළ මධ්‍යම පන්තිය අද කලාව හා සාහිත්‍ය වෙලා තියෙන්නේ නයිට් ක්ලබ් වෙන එක පිසු නටන එක.
ඔබ වහන්සේට තව විනාඩියක්
තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙහිදී ඊටාම වැදගත් වෙනවා මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපනය තුල කරන ප්‍රසංස්කරණය කුමක්ද කියන එක. ඒ වගේම මම මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා පැහැදිලි කරා ඔහු ඊට වැදගත් අදහසක් කරා මේ සම්බන්ධයෙන් මණ්ඩලයක් තියෙනවා ටෙලිනාට්‍ය වලට නාට්‍ය වලට සෑම දෙයකටම මණ්ඩලයක් විසින් යම්කිසි විනිශ්චයක් ලබා දීම සඳහා ඒක පොලිස් කාර්යාලයට නෙමෙයි ඒක ඉතා වැදගත් යෝජනා මා හිතනවා රජයේ ඒ යෝජනාව ඉදිරියට ගෙන ගියොත් හොඳයි කියලා. අවසාන වශයෙන් මට කියන්න ඕන විශේෂයෙන්ම කලාකරුවන් පිළිබඳ ඇගීම ඉතා වැදගත් වෙනවා. වයසට ගියපු කලාකරුවෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම උන් කලාව වෙනුවෙන් ගත වුණේ. ඔවුන්ට කිසිම විශ්‍රාම වැටුපක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපට විශ්‍රාම වැටුප දෙන අවුරුදු මේක පහක් හිටියට පස්සේ කලාකරුවෙක් අවුරුදු ජීවිත කාලෙම ඔහු කැප කරලා තියෙනවා හැදාරලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඔහුගේ සංරක්ෂණය වෙනුවෙන් අපට වැඩපිළිවෙළක් නැහැ. මා හිතනවා වය සියලුම කලාකරුවන්ට විශේෂම ජාතික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරපු සියලුම කලාකරුවන්ට සංරක්ෂණ වැඩපිළිවෙළක් රටක් විදිහට අපි ලබා දිය යුතු වෙනවා. ඒක ඉතාම ඔහුගේ මූලික අවශ්‍යතා. ඔවුන්ට ඉන්න ගයක්ද ඔවුන්ගේ ජීවත් වීම සඳහා යකු මාධ්‍යයක්ද? මා දකිනවා වයසට ගිහිපු කලාකරුවෝ අද ඉතාම අන්ත අසරණව ජීවත් වෙනවා. ඔවුන්ගේ එදිනෙදා ආහාර වේලපව සපය ගන්න බැරි කලාකරුවෝ කීප දෙනෙක්ම දන්නවා. අපිත් ඔවුන්ට පෞද්ගලික උදව් කරලා තියෙනවා. තාමත් ඉන්නවා මුළු රටේ තාමත් අපි අහන්නේ ඒ සින්දු. නමුත් ඒ කලාකරුවන්ට ඉන්න ගයක් නැහැ. දරුවෝ ගාව ඉතාම අසරණව ජීවත් වෙන කලාකරුවෝ ඉන්නවා. ඒ නිසා කලාකරුවන්ට යම්කිසි දීමනාවක් රැකවරණයක් ලබා දීම රාජ්‍යයක් හැටියට අපේ වගකීමක් හැටියට මා කල්පනා කරනවා. විශේෂයෙන්ම අද කතා කරපු ඉතා වැදගත් ප්‍රශ්නයක් අපි අනුකරණාත්මක විදේශීය චිත්‍රපටි ටෙලිනාට්‍ය විශේෂයෙන්ම ටෙලිනාට්‍ය අපි ගෙන්න ගන්න එක ඒකෙදි යම්කිසි ප්‍රමිතියක් ඒකට ජාතික වැඩපිළිවෙළක් අනිවාර්යම තිබිය යුතුයි. මොකද හේතුව අපේ දරුවන්ට අපේ සමාජයට බලපාන්නේ ඔවුන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යෙන් දකින දේ බලන දේ. ඒ නිසා ඒ පිළිබඳ වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. අවසාන වශයෙන් මට කිව හැක්කේ අපේ සමාජයක් මනින මිනුම් දණ්ඩ ගොඩ නැගිලි යාන්ත්‍රික වස්තු නෙවෙයි. සමාජයක ගුණාත්මක බව පිළිබඳ නිර්ණායකයේ තමයි ඒ සමාජයට කෙතරම් කලාත්මක රසවින්දනය කළ හැකිද, ඔවුන්ගේ සාහිත්‍ය කොතරම් ප්‍රබලද, ඔවුන් ඒවා අහුන්කම් දීමට ඔවුන් කොච්චර සූදානම්ද කියන එක මට තමයි අපේ ජනතාවගේ ජාතියක වටිනාකම් මනින්නේ. මම හිතනවා අපි ඉතාම පල්ලෙහා මට්ටමකට අද වැටලා තියෙනවා. අපේ ආර්ථික ඉලක්කම් වලට සාපේක්ෂව ගත්තම 70 80 දශකයේ අපි හුඟක් ඉස්සරහින් හිටියා. ඉතින් ඒ தත්ත්වයේ අපි ආර්ථිකේ මහා උඩර නොගියත් සමහර අය කියන්නේ ආර්ථික අතිරික්තේ ප්‍රතිඵලයක්ලු කලාව හා සාහිත්‍ය නැහැ. එහෙමම නෙවෙයි. කලාව හා සාහිත්‍ය බිහිුනේ ආර්ථික අවපාත තිබිච්ච රටවල. පූර්ව සෝවියට් යුගයේ මම මුලින් කිව්ව හුඟක්ම හොඳම කලා දියුණුව තිබුණේ පූර්ව සෝවියට් යුගයේ. සෝවියට් විප්ලවයෙන් පස්සේ ඇතිවෙච්ච කලා දියුණුවක් ගැන අපිට කතා කරන්න බෑ. ඇමරිකාවේ විශාල වශයෙන් අතිරික්තයක් තිබුණා කියලා මහා කලාකෘති බිහි වුණා කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මා කියන්නේ අද අපේ වගකීම තමයි ප්‍රබුද්ධ සමාජ කණ්ඩායම් හැටියට විකල්ප සමාජ ව්‍යාපාරයකට විශේෂම ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාර විසින් දේශපාලන ව්‍යාපාර විසින් කලාව හා සාහිත්‍ය පිළිබඳ අලුත් කතිකාවතක් තුළ අලුත් වැඩපිළිවෙළක් අපි ඉදිරියට ගෙන යා යුතුයි කියනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීලාට ගරු හර්ෂද සිල්වා ඇමතිතුමා.
වෛසුදේ සභාපතිතුමනි, විනාඩි කිහිපයක කාලයක් පමණයි ගන්න හැකි වෙන්නේ. මට මූලික වශයෙන්ම කාරණා දෙකක් පිළිබඳව කරුණු දක්වන්න කැමතියි. එකක් තමයි බොහෝ දෙනා සාකච්ඡා කරා මේ සිනමා පරණ සිනමා කෘති අපි දැන් වෙනකොට නාස්ති වෙලා ඒවා බලන්න ක්‍රමයකුත් නැහැ, ඒවා ආරක්ෂණය කරන ක්‍රමවේදයක් ගැන කිසි කෙනෙක් කතා කරලා නැහැ කියලා. ආකයිව් ෆිල්ම් ආකයිව්ස්. තව එකක් තමයි මේ සිනමා ශාලා ඩිජිටල් කරණය ගැන සාකච්ඡා වුණා. සිනමා ශාලා ඩිජිටල් කරණය කරන්න පුළුවන් නම් අපිට ගමේ සිනමා ශාලාවේ මේ නගර සිනමා ශාලා කිහිපයක වමනයි තියෙන්නේ කොළඹ, මේ වැඩපිළිවෙල අපේ මේ ශාස්ත්‍රයේ තවදුරටත් දියුණු කරන්න පුළුවන් වෙයි කියලා. මම කැමති ඔබතුමා දැනුවත් කරන්න පළවෙනි පාරට අත වශයෙන්ම මමත් මේකට සම්බන්ධ වුණා තල්ලු කරා මේ වැඩේ කළ යුතුයි කියලා. අපි කෑන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට සහභාගී වුණා. කෑන් ෆිල්ම් ෆෙස්ටිවල් එක කියන්නේ ප්‍රංශයේ තියෙන ලෝකයේ වැඩිම පිළිගැනීමක් තියෙන මේ සිනමා උළෙල. එතන කෑන් වල හම්බ වෙන ඒ සම්මාන තමයි සාමාන්‍යයෙන් ඉහළ සම්මාන හැටියට සලකන්නේ. මූල්‍ය වශයෙන් කොච්චර මේ සිනමා කෘතියක් මුදල් හම්බ කරන කරාට වඩා ඒකේ ගුණාත්මක භාවය පිළිබඳව තමන්ගේම සගයෝ විසින් තමන්ට ඒ ලබා දෙන සම්මාන. අවුරුදු 69ක් තිස්සේ මේ කෑන් සිනමා සම්දර්ශනය පැවතුණාට ලංකාව නිල වශයෙන් සහභාගී වුණේ පළවෙනි අවස්ථාව මේ අවුරුද්දේ. එහිදී අපි මූලික වශයෙන් කාරණා තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මම පුද්ගලිකවම ප්‍රංශයේ ඒ සිනමා ෆ්‍රාන්ස් ෆ්‍රෙන්ච් නැෂනල් ෆිල්ම් කෝපරේෂන්
ගීතා කුමාරසිංහ මහත්මිය
කෑන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ඒ චිත්‍රපට උළෙලට සහභාගී වෙච්ච කෙනෙක් සහ සුමිත්‍රා පීරිස් මැතිණියගේ ලොකු දුව තමයි නිල වශයෙන් පළවෙනිම තේරීපත් වෙච්ච චිත්‍රපටිය.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. විමුක්ති ජයසූරිය කෑන් මේ සිනමා උළෙලේදී කෑන් ගෝල්ඩ් එකක් දිනාගත්ත ඔබතුමියට මතක ඇති. ඒක අපි දන්නවා. ලංකාවේ සිනමා කෘති ඉදිරිපත් වෙලා තියෙනවා. මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ නිල වශයෙන් රටක් හැටියට ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට කෑන් සිනමා සම්දර්ශනයට සහභාගී වුණේ 2016. ඔබතුමියට ඒ නිවැරදි කිරීම මම හිතන්නේ ඔබතුමිය නොදැනුවත් ඒ කතාව කිව්වේ. මම ඒක නිවැරදි කරා. 2016 සමාවෙන 2015. 2015 මැයි මාසේ තමයි ඒක කරේ. ගීත කුමාරසිංහ ගරු මන්ත්‍රීතුමියට ඒ නිවැරදි කිරීම මම කරන්න ඕනේ. ඔබතුමියගේ සිනමා කෘති අපි පොඩි දාසේ මේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපි පිච්චර් හෝල් වල මේ පිච්චර් හෝල් වල අපි පෝල්ලිමේ ඉඳලා බලලා තියෙනවා. නැර අපි ශ්‍රී ලංකාවේ සිනමා කෘති නියෝජ ශ්‍රී ලංකාව නිල වශයෙන් නියෝජනය වෙලා තිබුණ නෑ ගරු මන්ත්‍රීතුමිය.
පොදුව කියන චිත්‍රපටයේ කෑන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ගියා.
ඒක හරි.
නිල වශයෙන් ගියා.
ඒක හරි. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ සුමිත්‍රා පීරිස් මැතිණියකට පස්සේ තව ගොඩක් දෙනෙක්ගේ සිනමා කෘති ඉදිරිපත් වුණා. විමුක්ති ජයසූරියගේ ඒ සිනමා කෘතියට හම්බුණා සම්මානය, ගෝල් සම්මානය හම්බුණා. එතුමාට ලංකාවට එන්නත් හම්බුණ නැහැ. ඊට පස්සේ ඒක වෙනම දේශපාලන කතාවක්. එතනට යන්න ඕනේ නැහැ. මම කියන්නේ පුද්ගලිකව ඉදිරිපත් කරන සිනමා කෘති ගැන නෙමෙයි. රටක් වශයෙන් රට නියෝජනය වුණේ ප්‍රථම වතාවට 2015 මේ ජූනි මාසේ. මම සිනමාව පිළිබඳ එච්චර අවබෝධයක් නැහැ. මම සමහර විට වැරදි වෙන්න පුළුවන්. ඔබතුමිය හරි වෙන්න පුළුවන්. නමුත් මට දීලා තියෙන දත්තවලට අනුව පළවෙනි වතාවට තමයි සහභාගී වෙලා තියෙන්නේ. අපි එහෙම නෙවෙයි නම් මන්ත්‍රීතුමිය ඒ නිවැරදි කිරීමට මම සූදානම් පිළිගන්නවා. ඔබතුමිය ඊට වඩා යමක් ශ්‍රී ලංකාව නිල වශයෙන් සහභාගී වුණාද නැද්ද කියන එක කෙසේ වෙතත් අපිට පුළුවන් වුණා ශ්‍රී ලංකාව ෆිල්ම් ලොකේෂන් එකක් හැටියට ඉදිරිපත් කරන්න. මේ ෆිල්ම් විලේජ් කියලා එකක් තියෙනවා. ඒකේ ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය මේ සියලුම දෙනා ගිහිලා ඔවුන්ගේ නිල වශයෙන් ඔවුන්ගේ රට ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න අපේ රටේ කෘති, මෙන්න අපේ රටේ හැකියාවන්, මෙන්න අපේ රටේ කළ හැකි සිනමා මොනවාද මේ පටිගත කිරීම යනාදී වශයෙන්. එතකොට ගරු මන්ත්‍රීතුමේ මම කියන්නේ ඒකයි. ඒවැනි ආකාරයකට ශ්‍රී ලංකාව මීට කලින් ඉදිරිපත් වෙලා තිබුණ නැහැ. ඒක තමයි නිල වශයෙන් කියලා මම සඳහන් කරේ. එතන්දී ඒ අපි ඒ සාකච්ඡාවල ප්‍රතිඵල දෙකක් පිළිබඳව මම කියන්නම්. මම පටන් ගන්නකොට මම කිව්වා ආකයිවල් ඔෆ් ඕල් මූවිස්. පරණ කාලේ චිත්‍රපටි දැන් මේ ඒව බලන්න බෑ. හරියට සද්දේ නැහැ. චරතර ගන්නවා, සුදු ඉරි යනවා. ඉතින් ඒ සඳහා අපි ප්‍රංශ රජයෙන් සමග එකතු වෙලා මේවා ආරක්ෂණ කිරීම, ලේඛනාගාර කිරීම, ඒ ආරක්ෂා කිරීම, සිනමා කෘති ආරක්ෂා කිරීම පිළිබඳව එකගත්වයකට 70 වෙනි කෑන් සමුළුවේදී එන්න බලාපොරොත්තු වෙනවා. දෙවනි දේ තමයි මම මුලින් පටන් ගන්නකොට කිව්වේ සිනමා ශාලා ඩිජිටල් කරණය කිරීම. මේ සිනමා ශාලා ඩිජිටල් කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූල්‍ය මේ ඒ අවශ්‍යතා අපිට බොහෝ වෙලාවට නැෂනල් ෆිල්ම් කෝපරේෂන් එකට වගේ ආයතනවලට දී ගන්න බැරි වෙලා තියෙනවා. අපේ වාර්ෂික ආයවැයෙන් මේ සඳහා අපිට මේ මුදල් වෙන් කරන්න අවුරුදු ගාණක් තිස්සේ හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නේ ප්‍රංශ සිනමාව ගරු ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය හොඳටම දන්නවා ප්‍රංශ සිනමාව ගුවාම ඉතාමත්ම ඉහළ ගණයේ සිනමාව අපි කවුරුත් ලෝකයේ ඒ ප්‍රංශ සිනමාව ගැන ගුණාත්මක භාවයේ ඉහළ ගැන අපි කතා කරනවා. ඒතර ප්‍රංශ සිනමා National Film Corporation of France කියන එකත් එක්ක එකතු වෙලා අපිට මේ ඩිජිටල් කරණය කරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඔබතුමියත් මේ රටේ සියලුම සිනමා ප්‍රේක්ෂක ජනතාවත් අත වශයෙන්ම සන්තෝෂ වෙයි කියලා මම විශ්වාස කරනවා. තුන්වෙනි එක තමයි මේ සම නිෂ්පාදන අවස්ථා කෝ ප්‍රොඩක්ෂන් පොසිබිලිටීස්. එතකොට අපිට අවස්ථාවක් ලැබෙනවා ප්‍රංශ සිනමා නිෂ්පාදකයන් සමග යම් කිසි විදියකට එකතු වෙලා සිනමා නිෂ්පාදනය කරන්න. එතකොට මම මේ කතා කරන්නේ අද මෙතන ගොඩක් කතා කරා සිනමාව ටෙලිනාට්‍ය ලංකාව තුළ. මම කතා කරන්නේ අපේ විදේශ අමාත්‍යාංශයේ මැදිහත් උනේ මේකට මේකයි ගරු ඇමතුමිය. අපි විශ්වාස කරනවා ලංකාවේ සිනමාව ලෝකෙට ගෙන යන්න පුළුවන්. අපේ ලංකාවේ සිනමාව ඒ ගුණාත්මක භාවයෙන් ඉතාමත්ම ඉහළ තැනක තියෙන. ඔව්. හරියට හරි. එතකොට ඔබතුමිය ඒක ගැන බොහොම ඉහලින් කතා කරන්න. ඒක හිතන්නේ මම විශ්වාස කරනවා ඔබතුමිය පිළිගන්නවා එවැනි කෘති අත වශයෙන්ම ගුණාත්මක භාවයෙන් වැඩි කියලා. ඔබතුමිය පිළිගන්නවනේ. ඒක තමයි. නැහැ ඒක තමයි. ඒක ඔබතුමියට මතක් වෙලා ඒක කිව්වේ ෆ්‍රෙන්ච් කෝ ප්‍රොඩක්ෂන් එකක් හැටියට කරා කියලා. එතකොට මේක හරහා අපි අවස්ථාව ලබා දෙනවා ඔබතුමිය වාගේ සමහර වෙලාවට ඉහළම තැන්වල ඉන්න නළු නිළියන්ටත් වඩා සාමාන්‍ය නැගියන නළු නිළියන්ටත් මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක තමයි අපි මේ උත්සාහ කරන්න ගන්නේ. මේ වැරදි දෙයක් කරනවා නෙවෙයි. ඔබතුමිය මට වඩා බොහෝ සිය ගුණයක් සිනමාව ගැන ඔබතුමිය දන්නවා. අපිට මේ ඔබතුමියගේ ඒ දැනුම අපිත් එක්ක ෂෙයා කරන්න අපිට ලබා දෙන්න. මම ඊළඟ මේ සැසිවාරයේදී ඔබතුමියටත් ආරාධනා කරන්න අපි මේ ශ්‍රී ලංකා ෆිල්ම් කෝපරේෂන්, ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ්, ශ්‍රී ලංකා එම්බසීන් ෆ්‍රාන්ස් එකත් එක්ක තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඔබතුමියට මම හැකිනම් ආරාධනා කරන්නම් 70 වෙනි කෑන්ස් මේ සිනමා උළෙලට ශ්‍රී ලංකාවේ නියෝජිතවරියක් වෙතට සහභාගී වෙන්න කියලා. ඒක තමයි. එතකොට අපේ විදේශ අමාත්‍යාංශ හරහා අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. ඒ පිළිබඳව පළවෙනි දැනුවත් කිරීම. දෙවෙනි දැනුවත් කිරීම ගරු සභාපතිතුමනි, මේ සංස්කෘතිය ගැන කතා කරනකොට අපේ අවුරුදු 2500ක් තිබිච්ච මේ ඉතිහාසයක් තියෙන රටේ ස්ථිර අගනුවරවල හතරක් තිබුණා. හරි. අපිට තිබුණා අනුරාධපුරයේ පොළොන්නරුව, කෝට්ටේ සහ මහනුවර. දැන් මේ කෝට්ටේ කියන අගනුවර අපේ පාර්ලිමේන්තුව පිහිටලා තියෙන මේ පැරණි අගනුවර 1415 ඉඳලා 1565 අන්තිමට අපි මේක දාලා යනක අවුරුදු 150ක් විචිත්‍ර තිබිර අගනුවර ගැන කිසි කෙනෙක් කතා කරන්නේ. ඒකේ සංස්කෘතිය, ඒකේ තිබිච්ච පුරාවිද්‍යා වස්තු වල තියෙන වටිනාකම, අනිත් අගනුවරවල් ලෝක උරුම නගරවලට යුනෙස්කෝ ආයතනයේ පිළි අරගෙන තියෙනවා. නමුත් කෝට්ටේට ලැබිලා තියෙන කුඩම්මගේ සැලකිලි අත වශයෙන්ම කාලයක් තිස්සේ මෙවුව විනාශ වෙලා තියෙනවා. පෘතුගීසි කාර්යෝ මේක විනාශ කරාන් පස්සේ හොරු ඇවිල්ලා මේක විනාශය කරලා තියෙනවා. මේවයි ගල් අරගෙන ගිහිල්ලා ගෙවල් හදලා තියෙනවා. ඒකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඊළඟට නගර සංවර්ධන අධිකාරිය, ඊළඟට කෝට්ටේ මහනගර සභාව, මේ සියලු දෙනා මේවට වග කියන්න ඕන. මේ කොටු බැම්ම තියෙනවා. අපි දන්නවා මේ රැම්පාට් එක කොටු බැම්ම, මේක වටේට තිබිච්ච ඒ පරණ කාලේ මේ රජ කාලේ තිබිච්ච අගනුවර මේ වටේට හදපු. ඊට පස්සේ බැද්දගානේ ඒ මවුන්ස් තියෙනවා, ඒ කාලේ පරණ වෙහෙරස්ථාන තියෙනවා. ඊට පස්සේ තියෙනවා කෝට්ටේ උමග අඩු ගානේ අපේ දරුවෝ කෝට්ටේ උමගවත් දැකලා තියා ඒක ගැන අහලවත් නැහැ. ඊට පස්සේ අපේ මේ රජමහා විහාරය තියෙනවා. ඊට පස්සේ ගල්ලම්බලම තියෙනවා. ඊළඟට අලකේශ්වර නටබුන් තියෙනවා. මේ සියලු දේ තියෙනවා. නමුත් ඇයි අපි මෙච්චර කාලයක් තිස්සේ කෝට්ට සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙන්නේ? 1982 පාර්ලිමේන්තුව මෙතනට ගෙනාවෙන් පස්සේ මේක මේ නිකන් කැලේට ගිහිල්ලා තිබිච්ච ඉඩම්වල වටිනාකම වැඩි වුණා. ඉස්සර කාලේ පර්ච් එක රුපියල් 200ට විකුණපු කට්ටිය දැන් කාලේ පර්ච් එක විකුණන්න කතා කරන්නේ මිලියන් 3ට 4ට. එතකොට ඒකත් එක්ක හොරෝප්පු ලියන මිනිස්සු දේශපාලන හොරුන්ත් එක්ක එකතු වෙලා වැඩ කරන නිලධාරි මේ කට්ටිය එකතු වෙලා හොරෝප්පු ලියාගෙන මේවා අල්ලගෙන බලෙන් අල්ලගෙන කොටු බැම්ම කඩලා එව්වයි ගෙවල් හදලා එතකොට මේ විනාශය දිගින් දිගටම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති ගරු සභාපතිතුමනි, අපි තෝරාගත්ත ඉතිහාසය ගැන විතරක් කතා කරන්න එපා. කෝට්ටේට ලැබිය යුතු අවධානය ලැබිය යුතු. ඉතින් ඒ නිසා මම මෙතන මේ 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 ඉස්මතු කරන්න හදන්නේ අපිට මේ කෝට්ටේ කන්සර්වේෂන් ඇන්ඩ් රෙස්ටරේෂන් ඔෆ් කෝට්ටේ ද ඒන්ෂන්ට් කැපිටල් සිටි ඔෆ් ශ්‍රී ලංකා කියලා අපි උත්සාහ කරනවා, රජයේ ඉල්ලීම කරනවා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ උදව් උපකාරත් බලාපොරොත්තු වෙනවා. නැවතත් අවුරුදු 600කට කලින් තිබිච්ච කෝට්ටේ ගාම්භීර අපේ අගනුවර කෝට්ටේ ඒ කාලේ සංස්කෘතිය ගැන කියන්න ඒ කාලේ මේ කෝට්ටේ මේ තිබිච්ච වැදගත් ජීවත් වෙච්ච වැදගත් පුද්ගලයෝ කරපු සංස්කෘතික දායකත්වය මේ රටට මේ අවස්ථාවේදී කතා කරන්න හැකියාවක් නැහැ, මොකද කාල වේලා ඉක්ම වෙලා නිසා. නමුත් මට අවශ්‍ය කරේ මෙතන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. අපි මේ අමතක කරන්න නරකයි, අපේ තිබිච්ච අවුරුදු 150ක ඒ අගනුවර නැවත සංවර්ධනය කිරීම සඳහා සියලුම දෙනාගේ අවධානය යොමු විය යුතුයි කියන දේ මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.